අනිවාර්යෙන් කර්ම කර්ම රැස් කරලා තියෙනවා නම් විපාක අනිවාර්යෙන්ම එකතු කරනවා, ඒ විපාක ලබා දෙනවා. ඉතින් කර්ම අහෝසි කළොත් තමයි, එතුමා මට කියපු කතාව තමයි, හාමුදුරු නිකං කන්න ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ කියලා කිව්වා.
කෙලින්ම කිව්වා එහෙමනේ.
කෙලින්ම කිව්වා, මූණටම කිව්වා. මෙතන දෙකක් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි කායික විඥාණය. අනික තමයි අපේ සාංසාරික උපත්ති භාවය. මෙන්න මේ වචනේ විතරයි එතුමන්ට දුන්නේ. එතුමා දැඩි නිහඬියාවකට පත් වුණා. ඒ කියන්නේ මේ වචනේ තියෙන
ඒකම කර්මස්ථානයක් වුණාද?
ඒක කර්මස්ථානයක් කරගත්තා. පරේෂණයක් නැති, විචාරශීලී බුද්ධියක් නැති, එහෙම නැත්නම් අපි කියන සම්මර්ෂණ ඥානයක් නැති කෙනෙකුට කිසිම අධිගමයක්, මේ ශාසන අධිගමනයක් ලබන්න බෑ කියලා.
ආයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා. සත්‍ය වීලොග් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ තවත් ඉතාම සුවිශේෂී සාකච්ඡාවක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා බුදුදහම ගැන කතා කරද්දී බුද්ධ දේශනාවේ පරම හරය වෙන්නේ ඇත්තටම මේ පරම ශාන්තියටපත් වීම, එහෙම නැත්නම් හිත නිවා ගැනීම, විමුක්තිය සාක්ෂාත් කිරීම. ඉතින් ඒකේ ආගමික ලක්ෂණත් පසු කාලින වර්ධනයත් එක්ක අපි දකින්න පුළුවන් පුද පූජා වන්දනාමාන ඒවා අපි අවතක්සේරු කරන හැලු කරනවා නෙමෙයි, හැබැයි බුද්ධ දේශනාවේ පරම හරය එක නෙමෙයි. ඉතින් බුද්ධ දේශනාවේ පරම හරය ගැන කතා කරන ස්වාමින් වහන්සේලා ඉතාම විරලයි ලෝකේ පුරා. ලංකාවේ අතිශයින් විරලයි අපි බෞද්ධ රටක් වුණාට. අපි අද සම්බන්ධ කරගන්නේ බුද්ධ දේශනාවේ පරම හරය ගැන කතා කරන උත්සාහ කරන සුවිශේෂී ස්වාමීන් වහන්සේ නමක්. අපි දන්නවා තායිලන්තයේ අචාන්චා ස්වාමීන් වහන්සේ මුළු ලෝකෙම සුප්‍රසිද්ධ වෙන්නේ මේ බුද්ධ දේශනාවේ ගැඹුරු ඒ හරය පිළිබඳ ලෝකයට දායාද කිරීමත් එක්ක, ඒ වගේ ජාත්‍යන්තර ලෝකයට විශ්වීය හැඩයකින් මේ බුද්ධ දේශනාව ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ මකට තුනන් සඳහන් පුළුවන් අපේ ඇමිලි පිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි අපේ.
තෙරුවන් සරණයි අපේ මහත්තයාට.
අපි සාකච්ඡා ආරම්භ ගත්තොත් අපේ ස්වාමීන් වහන්සේ මෙහෙම ඇහුවොත්, ඔබ වහන්සේ මේ කොහොමද ධර්ම මාර්ගයට යොමු වෙන්නේ, අවතීර්ණ වෙන්නේ, ඒකට මොකක් හේතුව බලපෑවද?
ඔව්, ඒක කුඩාම කාලයේ මුලින්ම මම සියන්නිකායේ ඇමිලි පිටිය කාවන්තිස්ස රාජ මහ විහාරයේ පැවිදි භූමියට පත් වෙනවා. වසර මගේ වයස එතකොට අවුරුදු 11ක් විතර,
එහෙමයි
පොඩි සමයේ. ඊට පස්සේ කාලයකදී වසර 4ක පමණ කාලයකින් පසුව උපපැවිදි වෙලා නැවතත් මම ගිහි ජීවිතයේ අධ්‍යාපන කටයුතු ලැබමින් කාලය ගත කළා. එහෙම කාලේ ගත කරන අවස්ථාවන් වලදී අපි කවුරුත් දන්න ඕමල්පි සෝවිත ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ තියෙන භාවනා මන්දිරයක් පොළොව යට තියෙන එකක් තියෙන්නේ. එහෙට සම්බන්ධ වෙලා කුඩා භාවනා ප්‍රගුණ කිරීම සිද්ධ කළා. එහෙම සිද්ධ කරගෙන ඉන්නකොට හිත කියලා එකක් වෙනම තියෙනවා කියලා දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මේ රටේ තියෙන ආරණ්‍යයක් ආරණ්‍යයක් පාසා ගිහිල්ලා භාවනාවල් පුරුදු කරන්න මහන්සි වුණා. ඉතින් එහෙම ගිහි ජීවිතේ ඉඳන් මේ කටයුත්ත කරන්න ටිකක් අපහසු නිසා පසුව
මම කල්පනා අවබෝධයෙන්ම වෙදි ජීවිතවත් වෙනවා.
ඔව්, ඊට පස්සේ මම කල්පනා කරා මේ අපි පැවිදි භූමියටපත් වෙන්න ඕන මොක්ෂයේ සුවාගෙන යන කෙනෙකුට තියෙන පියාපත් දෙකක් තමයි මේ සිවුර. ඒ වගේම ගිහි ජීවිතේ ඉන්නකොට ස්වාමින්වහන්සේලාත් එක්ක තර්ක කරන්න, සංවාද කරන්න ටිකක් අපහසු වගේ ස්වභාවයකුත් තිබුණා. ඉතින් ඒ නිසා
සිවුරත් එක්ක තියෙන
දුරස්ත භාවය නිසා ඊට පස්සේ මම කල්පනා කළා පැවිදි භාවය ලබා ගැනීම තමයි මේකට තියෙන හොඳම මාර්ගය කියලා. ඊට පස්සේ අපේ භාවනා මධ්‍යස්ථානයේ කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අපේ මඩවල උපාලිනාථ ස්වාමීන් වහන්සේ යටතේ පැවිදි භූමියටපත් වුණා. ඊට පස්සේ මම හාරිස්පත්ති අරියවංශ අලංකාර ස්වාමීන් වහන්සේක කොළඹ 7 විපස්සනාවේ කටයුතු කළා. ඉන්පසු උන්වහන්සේගේ ආශිර්වාදයේ මත කුඩා ආයතනයක් හැටියට සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කළා. දැන් මෙතෙන්ට වැඩම කළා අවුරුදු 20කට ආසන්න කාලයක් වෙනවා මේ ආයතනයේ වැඩ කටයුතු කරගෙන.
දැන් ස්වාමීන් වහන්සේකින් ඊළඟව අහන්න ඕනේ, දැන් මම විශේෂ ඔබ වහන්සේගේ ගුවන් විදුලි ධර්ම දේශනාව පාවා මගේ පොඩි කාලේ ඉඳලා අහලා තියෙනවා, ඔබ වහන්සේ මේ බුදු දේශනාවේ ප්‍රායෝගික අර මම අචාන්ච හඳුරගෙන කියන කෙනෙක් එක අචාන්ච හඳුරෝ වගේම මේ ප්‍රායෝගික පැත්ත ගැන කතා කරන සෑහෙන උත්සාහයක් දරන එකත් ඔය භවනාවත් එක්කම ආපු එකක්ද? ඒ කියන්නේ වන්දනාමාන පුදු පූජා වලට වඩා මේ අපේ අභ්‍යන්තර ශාන්තිය සාක්ෂාත් කරගන්න විදිය ගැන ඔබ වහන්සේ කතා කරනවා කියලා මට හිතෙනවා බලද්දි තුලට.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන හැම පිළිවෙතක්ම හොඳ ආධ්‍යාත්මික භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒක අපි ඇති කරගන්න අරමුණ අනුව තමයි
තීරණය
වෙන්නේ. ඉතින් මල් පූජාවත් හොඳ භාවනාවක්, වන්දනාවත් හොඳ භාවනාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මට මතකයි මං කුඩා කාලයේදී සරල භාවනා ක්‍රමයන් පුරුදු කරද්දී බුදු පිළිම දිහා බලාගෙන ඒ නවහරහදී බුදු ගුණ සිහිපත් කළා. අර බුදු පිළිමේ හිතේ මවා ගන්න කටයුතු කළා. ඉතින් අර ඒ වගේ හැම දෙයක්ම ආධ්‍යාත්මයට ගලප ගන්න පුළුවන්. සරල දේ තුල විශාල අරුත් අපිට
මල් පූජා කියන කෙනා විපස්සනා භාවනාවන්නේ සම්මත නේද?
ඔව්. පුප්පම් මිලා යාති යතයි ධම්මේ කායෝ. ඒ වශයෙන් කය මේ මල් වගේම කර වෙනවා නැති වෙනවා කියන යථා අවබෝධය ඇති කරගන්න. මානසික සහනය ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුනහම එයා හැම මොහොතකම බලනෝ මේ හැම කාරණයකම මගේ සිත සුවපත් කරගන්න. දැන් තුවාලයක් තියෙන කෙනෙක් හැම වෛද්‍යවරයම ළඟට ගිහිල්ලා ඒ තුවාලේ පෙන්න අහනවනේ
එහෙමයි
මේක සුවපත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් සැබවින්ම හිතේ වේදනාවක් තියෙනවා, දුකක් තියෙනවා කියලා දැනෙච්ච කෙනාට ඌමනාවක් ඇති වෙනවා. මොන ගුරුවරයෙක් හම්බ වුණත් ගිහිල්ලා මෙන්න මේ හිත සුවපත් කරගන්නේ කොහොමද කියලා බලන එක. මම විශේෂයෙන්ම දැනුවත් වීම සඳහා නෙමෙයි බුදුදහම ආශ්‍රය කළේ, මගේ හිත සුවපත් කර ගැනීම සඳහා. ඒ නිසා මට අවශ්‍ය දේ තමයි හැම විටම මම එකතු කරගන්න බැලුවේ හිතේ සුවපත්භාවය ඇති වෙන පරිදි.
අපේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් බෝධි පූජා, බුද්ධ වන්දනා මේ සියල්ල තුලම නිරාමිස ප්‍රීතියක්, తాවකාලික ශාන්තියක් තියෙනවා. හැබැයි දැන් ජීවිතේ හමුවීම්, වෙන්වීම්, ඇතිවීම්, නැතිවීම්, ඒ වගේම ලැබීම්, අහිමිවීම් හමුවේ චංචල වෙන හිත ස්ථිර නිශ්චලත්වයටපත් කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? අර ආර්දේවල తాවකාලික ශාන්තියක් තිබුණාට ලොකු අහිමිවීමකදී සමහරලාවට හිත කලාවටින්න පුළුවන් නේ, ලොකු බිඳ වැටීමකදී. උදාහරණයක් දැන් හිත කිව්වොත් මට වෛද්‍ය පරීක්ෂණයක් කරලා කැන්සර් එකක් හැදිලා කියලා සමාජයට මගේ හිත ශනිකව හදාගන්න බැරි වෙන්න පුළුවන් නේ. හැබැයි අපි කලින් ලෑස්තිලා ඉන්නවා නම් ඒ වගේ දේකට මුහුණ දෙන්න පුළුවන් විදිහට මනස හදන්න පුළුවන් නේද දර්ශන භාවනා කරලා.
කලින් හිත ශක්තිමත් කරගෙන ධර්මයේ පිළිබඳව අවබෝධය ගොඩනගාගෙන තිබුණොත් ඔහුට ඒක ශක්තිමත්ව මුහුණ පාන්න පුළුවන්. මට උදාහරණයක් හැටියට එක මහත්මයෙගේ කතා සිද්ධියක් ගෙනහැර දක්වන්න පුළුවන්. මේ රටේ හිටපු දෙවන්ත පුජ්‍යලේක් කියලා අපි මේ වචනේ පාවිච්චි කරමු. ඉතින් එතුමා ඔය වගේම සහිපත් කළා වගේ කැන්සර් එකක් හැදිලා මාස 6ක ජීවන කාලයකට සීමා වුණා. ඒ මොහොතේ මට ඇවිල්ලා මතක් කළා මෙන්න මෙහෙම කතාවක්. හාමුදුරුවනේ අපිට ස්වාමින් වහන්සේලා කතා කරේ සර් කියලා.
එහෙමයි.
හාමුදුරුවන්ගේ පුටුවත් අපිට දුන්නා වාඩි වෙන්න පන්සලට ගියාම. අපිට බලය තිබුණා, අපිට නිලය තිබුණා, අපිට ධනය තිබුණා. අපි හාමුදුරුවරුන්ට මේ ඇත්තෙන්ම ගරු කළේ නැහැ. ඒත් ස්වාමින් වහන්සේ දැම්මට හාමුදුරුවරු හරි ලස්සනට පේනවා. පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ බණවල පුදුම මිහිරක් දැනෙනවා. ඒත් දැන් මම ප්‍රමාද වැඩි. ඉතින් මට වැඳලා ආරාධනා කළා මගේ හිත සුවපත් කරගන්න මොකද්ද කරගන්න පුළුවන් භාවනාව කියලා. මම එවිට වැඩ හිටියේ කොළඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ. මම ගැඹුරින් කල්පනා කළා දැන් මෙතුමන්ට හරියට කල්පනා ශක්තියවත් එකතෙන් කරගන්න බැරි තත්වයකට පත් වෙලා ඉන්න මේ මොහොතේ මොහුට දිය හැකි භාවනාව වඩාත් යෝග්‍ය වූ භාවනාව කුමක්ද කියලා. මම ඔහුට ලබා දුන්නු භාවනාව තමයි මහත්මයා ඔබ කුඩා පුටුවක් ගෙනල්ලා ඈතින් තියාගෙන මේ බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්න, නිකම් බලාගෙන ඉන්න කියලා ප්‍රකාශ කළා. ඉතින් මෙතුමා අසතුටු සිත් ඇතිව ගෙදර ගිහින් කල්පනා කර කර ඉඳලා ඒ හාමුදුරුවෝ මං ගැන දන්නේ නැහැ, මගේ දැනුම ගැන දන්නේ නැහැ, මගේ උගත්කම ගැන දන්නේ නැතුව මං අවතක්
ඇත්තට සරල දෙයක් කිව්වේ කියලා නිකන් උගත්කම ගැන කියනවා වගේ එකක් කියනවා හිතෙන්න ඇති නේද?
ඔව් මෙච්චර සරල දෙයක් ඇයි මට දුන්නේ කියලා දවස් දෙකක් තිස්සේ හිත සටන් කරනවලු. සටන් කළා අවසානයේ උන්වහන්සේ මට බොහොම කරුණාවෙන් ඒක මතක් කළේ කියලා අවසානයේ මතක් වුණාලු මෙතුමා තීරණය කළා ඇවිල්ලා ඒ වැඩේ කරන්න
බලන්න
මෙන්න අධ්‍යයනය කරනකොට දවස් දෙකක් යනකොට මට ඇවිල්ලා වැඳලා කියනවා අනේ ස්වාමින් වහන්සේ මේ වගේ භාවනාවක් මං ජීවිතේට කවදාවත් අත්විඳලා නැහැ මං ජීවිතේ බොහෝ පින් දහනුත් කරලා තියෙනවා ඒත් මට ඒව අමතක වෙලා අපි තමයි මේ ඉන්දියාවේ දඹදිව බුද්ධගාය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මේ රන්වැට පවා ගහන්න කටයුතු කළේ. ඉතින් මට ඒ හැම දෙයක්ම මතක් වෙන්න පටන් ගත්තා මෙච්චර පින්කම් කළා කියලා මගේ හිත හැම අතකින්ම පිරෙන්න පටන් ගත්තා සතුටටපත් වුණා කියලා. ඉතින් අන්න ඒ වගේ සරල සිද්ධාන්තයකින් විශාල ජීවිතේ නැගී සිටීමක් ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා.
ඔය දැන් වචාන්චා චාන් බ්‍රහ්මන් ස්වාමීන් වහන්සේ දේශන වල සෙන් බුද්ධාගමේ තියෙනවා නේද ඔය වගේ බොහොම සරල දේවල් වලින් හැබැයි පරිපූර්ණ අවබෝධයට පත් වෙන ක්‍රමනේ.
අනිවාර්යයෙන්ම
අපේ ස්වාමීන් වහන්සේ මුලදීම කිව්වා නේද ඔබ වහන්සේට දැනුණා කියලා ගිහි කාලෙම ඔය උපැවිදි වෙලා අර භවනා කරද්දී පස්සේ කියන්නේ තේරෙන වයසදී මේ හිත කියලා වෙනම එකක් තියෙනවා කියලා.
ඔව්.
ඇත්තටම මේ හිත කියන්නේ අර භෞතිකවාදීෝ කියන වගේ අපේ මොලේ විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් විතරක් වෙන්න බැරිද එහෙම වෙනම එකක් නෑ වෙන්න බැරිද?
මෙතන දෙකක් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි කායික විඥානය.
එහෙමයි.
අනික තමයි අපේ සාංශාරික උපත්ති භාවයන්ගෙන යන ඒ විඥානය. මේ කොටස් දෙකක් අපිට තියෙනවා කියලා
අපි අපේ ස්වාමිනාස කියන්නේ මොලේට පරිබාහිරව මොලේට සම්බන්ධ වෙනම භෞතික කොටසක්
තියෙනවා කියන්නේ. තියෙනවා. අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා මේ දෙපාර්ශ්වයේ අතර.
එහෙමයි.
දැන් අපි ගනිමු ගහක්කොලක් ගනිමු.
මේ
ගහක්කොලකත් හොඳ පැවැත්මක්
තියෙනවනේ.
දැන් වැලක් වුණත් ගමන් කරද්දී ඒ වැලේ බොහොම හරියට පණ තියෙනවා වගේ අතුරු කිරි අල්ලගෙන ඒ වැලක් ඉස්සරහට ගමන් කරනවා. ඉතින් ඒ වගේ එක විඥාන පද්ධතියක් තියෙනවා මිනිස්යා තුළ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන අර ගහක වගේ. තව එකක් තියෙනවා සංසාරගත කර්ම බලවේගයක් රැගෙන ආපු විඥාන ධාතුවක් තියෙනවා. අර ගන්ධබ්භාගයේ පැමිණීම කියලා කතා කරන්නේ ඒ කොටස.
ඒක අපි හඳුර කියන්නේ මේ අර කම්පියුටර් ෂට් ඩවුන් කරා වගේ අපේ මොළයේ මරණයෙන් අවසන් වෙන්නේ නැහැ ඔබහස
කියන්නේ. නෑ අවසන් වෙන්නේ නැහැ. අවසන් වෙන්නේ නැහැ. ඒක කවදාවත්
පූර්ණ අවබෝධයට පත් වෙලා නැත්තම් නැවත කොහේ හරි තැනක මේ ඒ විඥානේ උපතක් ලබන්න පුළුවන් මොනම හරි විදියකනේ.
අනිවාර්යෙන් කර්ම රැස් කරලා තියෙනවා නම් විපාක අනිවාර්යෙන්ම එකතු කරනවා ඒ විපාක ලබා දෙනවා. ඉතින් කර්ම අහෝසි කළොත් තමයි එයාට පුළුවන්කම ලැබෙන්නේ මෙතනින් පහන සංඥාවෙන් නිවන් දැකලා අවසානයක් දක්වන්න.
දැන් අපේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔය මෑතක බොහෝ දෙනෙක් කියනවා අපිට අහන්න ලැබෙනවා භවනා කරන්න අවශ්‍ය නැහැ බණ ඇහුවම හොඳටම ප්‍රමාණවත් සෝවන් වෙන්න කියලා. ඒ ගැන කොහොමද ඔබවහන්සේ ධර්මානුකූලව සහ ඔබවහන්සේගේ ප්‍රායෝගික අත්දැකීම් එක්ක උත්තරයක් දෙන්න පුළුවන්?
ධර්ම දේශනාව කියලා කියන්නේ භවනාව පිළිබඳව තියෙන ප්‍රකාශන.
එහෙමයි.
බුදුදහමේ භවනාවක් තියෙනවා. ඒ භවනාවට කියන්නේ විදර්ශනා භවනා කියලා විපස්සනා භවනා කියලාත් භාවිතා කරනවා. මේ විපස්සනා භාවනාව සිද්ධ කරගන්න ඕන කුමක් පිළිබඳවද? තමා පිළිබඳව. සියලු ලෝකයන් පිළිබඳව. තියෙන විදර්ශනාව තමන්ගේ බැඳීම් පිළිබඳව, රිදුම් පිළිබඳව, වේදනා පිළිබඳව, විමුක්තිය පිළිබඳව, නිරෝධය, නිර්වාණය පිළිබඳව තියෙන පරේෂණය විදර්ශනාව. ඒක අර සමත භාවනාවෙන් වෙන්වන්නේ හුදු එක අරමුණක ගොනු වෙන තැනක් නොවන නිසා. එනිසා ඒක භාවනාවක් නෙවෙයි කියන තැනට සමහර අය නිර්වචනය සිද්ධ කරනවා. නමුත් ඒකත් භාවනාවක්. නමුත් අර සාපේක්ෂිත අරමුණක එළඹ ගන්නා වූ භාවනාවක් නම් නොවේ.
අපි සම්මාස කියන්නේ يعني බණ අහලා කවුරුහරි අවබෝධයටපත් වුණත් එයා තුල භාවනාවක් වැඩෙන්න
ඕනේ. අනිවාර්යයෙන්ම එයා තුල ඒ භාවනාව විදර්ශනා භාවනාව වැඩිලා තමයි විමුක්තියටපත් වෙන්නේ. දර්ශනයටපත් වෙන්නේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ වරක මේ පරේෂණයක් නැති විචාරශීලී බුද්ධියක් නැති එහෙම නැත්නම් අපි කියන සම්මර්ෂණ ඥානයක් නැති කෙනෙකුට කිසිම අධිගමයක් මේ ශාසන අධිගමනයක් ලබන්න බෑ කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම අපිට විදර්ශනාවක් අවශ්‍ය කරනවා. විදර්ශනාවක් අවශ්‍ය කරනවා.
සමහර විට ඒ කියන්නේ නිවැරදි බුද්ධ දේශනාවක් ඇහෙද්දිත් ඒක වැඩෙන්න පුළුවන් ඉබේමත් නේ කියන්නේ අහන කෙනා තුළ.
ඉබේම වැඩෙනවා කියන වචනයට වඩා අර සුනාත ධාරයේ චරාත ධම්මේ කියන තැනින් මම
මම අපි සම්මත සදහස් කරේ දැන් සංසාරික පුරුද්දත් එයාට තියෙනවනම් සමහර එක මතුවෙලා ඒක මගේ ඔටෝමැටික් වෙනවා කියන එක නෙමෙයි.
ඔව්.
නිරායාසයෙන් වැඩෙන්න පුළුවන් නේ සමහරවල් කෙනෙක්ගේ බුද්ධි මට්ටමත් එක්ක.
ආධ්‍යාත්මික වශයෙන් පරේක්ෂණයක තමයි සිටින්නේ සංසාරික යම්කිසි අවබෝධයක් තියෙන
කෙනා.
මම අපේ මහත්තයට උදාහරණයක් දක්වන්නම්. මගේ තාත්තගේ මල්ලි කෙනෙක් ඉන්නවා. එතුමා මේ පොලිස් සේවයේ උසස් නිලය අත්දරපු කෙනෙක්. ඉතින් එතුමා මේ දකුණු පළාතේ මේ කට හොඳ නෑනේ දකුණු පළාත සමහර මිනිස්සු කියලා කියනවා. ඉතින් මම එතුමා හම්බ වෙන්න ගියපු වෙලාවේ එතුමා පොලිස් නිලධාරී සහ විශේෂ කාර්ය බලකා හිටපු කෙනෙක් නිසා එතුමා මට කියපු කතාව තමයි හාමුදුරු නිකං කන්න ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ කියලා කිව්වා.
කෙලින්ම කිව්වා එහෙමනේ.
කෙලින්ම කිව්වා මූණටම කිව්වා. කිව්වහම මම එතුමන්ට කිව්වා මම ඔයාටත් එක්ක කෑම ගෙනල්ලා තියෙන්නේ වොෂ් එකක් දාලා ඉන්නකෝ කියලා කිව්වා. එතුමා ඉතින් එතුමගේ ඇඟිල්ල එල්ලිලා දහම් පාසල් ගිහපු පොඩි ළමයෙක්.
ඒ කියන්නේ හිලුවට වගේ කිව්වා අරකනේ.
හිලුවට. නමුත් ඒක ලොකු බරපතලකමක් තියෙනවා. මම දුන්නු වචනේත් බරපතලකමක් තියෙනවා. එතුමගෙන් තැති ගත්තා. ඉතින් එතුමා අර වගේම මේ කෑම එකත් අරගෙන මගේ ඉස්සරහට ආවා. ආපු වෙලාවේ මම එතුමන්ට මතක් කළා මහත්වරුම කාලා බීලා ජීවත් වෙලා ඉඳලා හරියනවද මේ දහමක් නිවනක් ගැන හොයන්නේ නැද්ද? ඊට පස්සේ එතුමා කියනවා හාමුදුරුවනේ අපිත් ඒක තමයි හොයන්නේ. අපිට කියා දෙන්න කවුරුත් නැහනේ.
එහෙමයි.
කියලා කිව්වා.
එහෙමයි.
ඉතින් මෙතුමන්ට මම කිව්වේ එක වචනයයි. මොකද්ද? මහත්ය මෙච්චර දාලයක් මෙච්චර කාලයක් නිවන හිව්වේ ඉන්ද්‍රියන් පහෙන්නේ.
එහෙමයි.
පහෙන් තොරව බලන්න.
එහෙමයි.
මෙන්න මේ වචනේ විතරයි එතුමන්ට දුන්නේ.
එහෙමයි.
එතුමා දැඩි නිහඬියාවකට පත් වුණා.
එහෙමයි.
ඒ කියන්නේ මේ වචනේ තියෙන
ඒකම කර්මස්ථානයක් වුණාද?
ඒක කර්මස්ථානයක් කරගත්තා. ඒක ඒ වචනේ තරගෙන ඔහු ලොකු නිහඬියාවක දැන් මගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මේ වචනයත් එක්ක දැඩි නිහඬියාවක පරේක්ෂණයක ටික වෙලාවක් යෙදෙනවා. ටික වෙලාවක් යෙදිලා කියනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නම් බණක් නෙමෙයි කියන්නේ මේ. එහෙමයි. එහෙනම් මගේ මුළු ජීවිතේම වෙනස් කළා කියලා මේ වචනේ.
එහෙමයි.
මුළු ජීවිතේම මුළු අධ්‍යාත්මයම වෙනස් වුණා කියලා. ඉතින් අර ඒ වගේ කෙනෙක්ගේ ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම පෙරලා ගන්න පුළුවන් එක වචනේ. එක වචනයෙන් පුළුවන්. දුටු දේ දුටු පමණයි.
එහෙමයි.
මේකේ තියෙන අර්ථය.
ඊළඟ අපි හඳුන්නේ ඒ සම්මස් කියන්නේ මේ මට්ටමටපත් වුණොත් මේ සසර ගමන නවත්තන්න පුළුවන් මේ ජීවිතේම කියලා නේ. දුටුව දුටුව පමණයි කියන මට්ටමට හිත හදා ගන්න පුළුවන් නම්
ඔව් සංසාර ගමන නතර කිරීම කියන කාරණේ ගත්තාම මේක අපි සංකල්පයේ වශයෙන් තිබෙන්නා වූ ලොකු ගැටලුකාරී තත්වයක් වෙනවා. එක පැත්තක් තමයි බුදුරජාණන් වහන්සේ භවයක් ගැන කතා කළාද සත්වේ පුජ්‍යලේ භවයෙන් භවයට යන කෙනෙක් ඉන්නවා කියලා ප්‍රකාශයක් කළාද කියන ගැටලුව. එහෙම එකක් නැද්ද එහෙම එකක් තියෙනවද කියන ප්‍රශ්නය තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරෙන් ගත්තාම ඵල දහමක්නේ හේතුඵල නිරෝධයක් සහ හේතුඵල දහමක්. මේ මේ හේතුන් ඇතිකල්හි මේ මේ දේ ඇත. මේ මේ හේතුන් නැතිකල්හි මේ දේ මේ මේ හේතුන් නැත කියලා පෙන්වන දහමක්. ඉතින් ඒ බැවින් මේ භවයක් ඇත නැත කියන කාරණාව තර්කයට සංවාදයට ගත්තහම ඒක හරි සංකීර්ණ කාරණයක් බවට පත් වෙනවා. එකක් තමයි අපිට නැති කර ගැනීම සඳහා මේ මොහොතේ භවයක් තිබේද අපිට. ඒ භවයේ යනුවෙන් අදහස් කරනු ලබන්නේ කායික ස්වરૂපයක්ද මානසික ස්වરૂපයක්ද කුමක්ද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් යම් යම් හේතුන් නිසා හටගත් දෙයක් හේතුන් පවතිනකම් පවතින ස්වභාවයක් තියෙනවා. උදාහරණයක් දක්වන්නේ බණ පොතේ දැන් කාරක කියන යකඩ කෑලි ටික එකතු වුණාම ඒක කාරක.
එහෙමයි. යතහ යංග සම්බාර හොත් සද්ද රතෝ කියන්නේ.
අන්න ඒ ආකාරයට එහෙම නැතුව මේව වෙන් කරපු ගමන් මෙතන
කාරක නැහැ.
නෑ. ඒ නිසා මෙතන සත්වයක් ඉන්නවාමයි කියලා හදන්න පුළුවන් කමකුත් නෑ නෑ කියලා තර්කයක් ගන්න දෙයක් උත්.
ඒ දෙකේ කර වැටෙන සම්මස් අපි අර අන්ත දෙකේ කර වැටෙනවා නේ සාස්ත්‍ව හෝ උච්ඡේදවාදී.
ඔව්. දැන් අපිට ඔන්න ඉඩමක් නැතුව මිනිස්සෙක් ඉන්නවා. ඒක තැනක ඉඩමක් ගන්නවා. ඊට පස්සේ ඔහු ඉඩමේ අයිතිකාරයයි. හැබැයි ඒ ඉඩම ආයෙ ඔහු විකුණනවා.
එහෙනම් දැන් ආයෙ
ඉඩමක් නෑ. එහෙනම් අපි සංකප්ප රාගෝ කියන ස්වභාවයක තමයි කවුරුත් ගත කරලා තියෙන යම් කිසි සංකල්පයක ඒකාත්මික වෙන මොහොතක ලැබිච්ච දෙයක්. ඉතින් මේක ගැඹුරින් තේරුම් කරගන්න ඕන හුදු බාහිර මතවාදයක පැටලෙන්නේ නැතුව.
අපේ ස්වාමීන් වහන්සේ ලියපු මං හිතන්නේ මේ ඉතාම වැදගත් ඔහසෙන්ට ග්‍රන්ථ 10ක් විතර රචනා කරලා තියෙනවා නේද?
ග්‍රන්ථ 10ක්
රචනා. ඔය ඇතේ මම හිතන්නේ මේ පොත නේද
විශ්වීය හැඩේ.
ඔව් ඒක හරි වැදගත් කියලා මං හිතනවා. මොකද දැන් අපි අර පුද පූජා නරකයි නෙමෙයි. හැබැයි ඊට වඩා දැන් විදේශිකයෙක් අපි හඳුන මේ ධර්මයේ හොයනවා නම් එයා හොයන්නේ මල් පහල් පූජා කරන ක්‍රමයක්ම නෙමෙයිනේ. මේ හිත නිවා ගන්න ක්‍රමයක්නේ. කොහොමද විශ්වීය හැඩයකින් මේ බුද්ධ දේශනාව ඇත්තටම ලෝකෙට දෙන්නේ? මේ පොතක් ඇසුරු කරගෙන අපි පොඩක් කතා කරමු.
ඔව් අපිට විශ්වීය හැඩය පිළිබඳව කරුණාවලින් දක්වපු අවස්ථාවල් තියෙන ඔය මිලින්ද ප්‍රශ්නවල එහෙමත් තියෙනවා විශ්වීය හැඩය නිර්වාණය තුල තියෙනවා කියන ආකාරයෙන්. ඉතින් ඒ නිසා ගැඹුරින් බැලුවාම නිවනේ තියෙන ලක්ෂණ අපිට දක්නට පුළුවන්කම තියෙනවා විශ්වය තුල.
එහෙමයි.
දැන් නිවන ආරම්භ වුණු දවසක් නැහැ.
එහෙමයි.
විශ්වය ආරම්භ වූ දවසක් නැහැ. විශ්වය අහවල් තැන තියෙනවයි කියලා කියන්න බෑ. එතන නිවනත් අහවල් තැන තියෙනවයි කියලා කියන්න බෑ. ඒ වගේම විශ්වය වට කරන්න බෑ. කොටු කරන්න බෑ. දිග පළල මනින්න බෑ. වර්ණයක් නැහැ. ඉතින් ඒ වගේ ලක්ෂණ
නිවනෙත්
තියෙනවා. එබැවින් අපිට වර්තමානය තුල නිවන කියන්නේ මොන වගේ දෙයක්ද කියලා භෞතික සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර සීමාවක ප්‍රශ්නයක් විමසුවොත් දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි නිවන සමානයි විශ්වය. එබැවින් අපි කල්පනා කළා විශ්වීය හැඩයෙන් සද්ධර්මය. ඒ
කියන්නේ විශ්වයත් අනන්තයි නිවනත් අනන්ත ස්වභාවයක්.
අනන්ත ස්වභාවයක් තියෙන්නේ. නිවනත් අනන්ත ස්වභාවයක් විශ්වයත් අනන්ත ස්වභාවයකින් පවතින නිසා අපි ඒ වචනය ස්වභාවයෙන්ම විශ්වයෙන්ම ලැබුණා. ඉතින් මම ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා මේ විශ්වයෙන් ලැබෙන පණිවිඩ අරගෙන ඒවා වචනවලට පෙරලලා
විශ්වාසය පෞද්ගලිකව විශ්වාස කරලා දැන් මේ මුළු විශ්වයම එක නිකන් වියනක් වගේ නේ. අයින්ස්ටයින් කියන්නේ මේක මේ ස්පේස් ටයිම් ෆැබ්‍රික් එකක්, කාලාවකාශ රෙද්දක් වියමනක් කියලා. මේකේ හැම එකක්ම දුර කොච්චර වුණත් අඩු වැඩි වශයෙන් අනිත් තව පද්ධතියකට සම්බන්ධයි කියලා මම හිතනවා.
අනිවාර්යෙන් සම්බන්ධයි. එකිනෙකට විවිධ අන්තර් සම්බන්ධතා ඇතුව තමයි මේ හැම දෙයක්ම පවතින්නේ. දැන් අපි සූර්යයාට සම්බන්ධයි. ඊට පස්සේ ඊළඟට හඳ අපිට සම්බන්ධව යනවා. මේ තියෙන හැම වැලි කටයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා සංස්කාරක ධර්මනේ. ඒ නිසා එකට සම්බන්ධතා. අපි ජීවිතේ ගත්තාම අපි සතර මහා භූතයන්ගේ සංකලනයක්.
විශ්වයත් එහෙමයි.
එකිනෙකට එකිනෙක අන්තර් සම්බන්ධතා හේතු ප්‍රත්‍ය නිසා හටගන්නවා.
ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ආලෝක වශයෙන් මිලියන ගණක් ඈත තිබුණත් තාරකාවක් හරි මොකක් හරි ඒ සම්බන්ධයට ඒක දුර අදාළ වෙන්නේ නැද්ද ඔබ වහන්සේ හිතන විදිහට මේ විශ්ව යාන්ත්‍රණය ඇතුලේ?
දුර සාපේක්ෂිතයි නේද? ඒ ශක්තියන් අනුව සාපේක්ෂිතයි. දුර සාපේක්ෂිතයි.
දුර අපිට බලන්න වෙන්නේ විශ්වයේ තියෙන අනන්ත දුරත් එක්කනේ.
ඒ විශ්වයේ තියෙන ශක්තියින්
එක්ක. ඒක ලොකු දුරක් වෙන්නේ නැහැ ඇත්තටම.
ඒක විශ්වයට ඒක ලොකු දුරක් නෙමෙයි. ඔව්.
ඒතර සමිනාස දැන් ඔය දැන් මේ ලෞකික ප්‍රශ්න දැන් ඔය ආයුර්වේදයේ ජ්‍යොතිෂය වගේ විෂයන් පැරණි විශ්වරු නිර්මාණය කරා කියන්නේ මේ මනස සමාධිගත කරලා ලෞකික සම්මතයෙන් විශ්වෙන් ඉන්ෆෝමේෂන් ඩේටා අරගෙනනේ. ඒක වෙන්න පුළුවන් නේ ඔබ හස්ස කියන විදිහටයි කියන්නේ.
දැන් අපි නූතනේ කතා කරන දෙයක් තමයි ඔය ගුරුත්වාකර්ෂණය හොයාගත්ත ඇපල් ගෙඩියෙන් කියලානේ. දැන් අපි හැබැයි ඊට වැඩිය දේවල් බුදුදහමේ කතා කරගෙන ඊට කලින්. නමුත් ඒ වගේ අපි උදාහරණයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේක සොයාගත්ත තැන මම දකින විදියට සුජාතාව කිරිපිටු දහනය පූජා කරලා ඒ කිරිපිටු දහනය වළඳලා පාත්‍රයේ ගඟට දාලා මුණකට සෝදන අවස්ථාවේනේ.
එහෙමයි.
ආත්තරේ උඩුගම්බලා තනං කරා. මේක බෝඩාත් දෙනේගේ අදහස තියෙන්නේ අදිෂ්ඨාන කළා කියලා. මා විශ්වාස කරන්නේ මේක යම් කිසි ස්වභාවික සිද්ධාන්තයක් කියලා. ඉතින් මේ ස්වභාවික සිද්ධාන්තයක් අනුව පාත්‍රය ඉහළට පාවෙන්න පටන් ගත්තා. ඒක හුළඟ හේතු වෙලා වෙන්න පුළුවන්, ජල කැරකීමක් හේතු වෙලා වෙන්න පුළුවන්. කොහොම හරි මේ උඩුගම්බලා ගමන් කරන ස්වභාවය දැක්කා. මේ වෙනකොට බෝධිසත්වයාණන් වහන්සේ මේ පංචස්කන්ධය ඇතුලේ, එහෙමත් නැත්නම් මේ ඉන්ද්‍රිය ලෝකය ඇතුලේ සොයාගත යුතු හැම නිම්මයක්ම හැම දෙයක්ම සොයාගෙන අවසන් වෙලා තිබුණේ. අන්න වෙනස් පැත්තක්. මේ දක්වා මා සොයාගෙන ගියපු සමස්ත දැනුම් සම්භාරය, ලැබපු සියලුම ධ්‍යාන සම්භාරය, අභිඥා සියල්ලම එකම ගලාගෙන යෑමක් හැටියට දකමින් වෙනස්ම මාර්ගයක් උඩුගම් බලා ගමන් කිරීමත්
පටිසෝතගාමී
ප්‍රතිපදාවක් ගැන දර්ශනය පහළ වුණා. මේ දර්ශනය තමයි නිරෝධයට නිවනට හේතු වෙන්නේ කියලා පූර්ණ අවබෝධයක් ඇති වුණා. ඒ ඇතිවීම නිසා ඒ බලවත් අදිෂ්ඨානයකින් යුක්තව උන්වහන්සේ ජීවිතේ පරදුවට තියලා, ඒ කියන්නේ මගේ ලේ ඇටමස් තහර මෙතන දිය වෙලා ගියත් මං ආයි මේ භාවනා ඉරියව්වේ නැගිටින්නේ. ඒක මහ පොළොව දෙදුරුම් කන අදිෂ්ඨානයක්. හිස හත් කඩකට පැලී ගියත් මම මේ ආසනේ නැගිටින්නේ. එහෙමනි අදිෂ්ඨානයක් කරන්න පුළුවන් මිනිස්සෙක් මිහිතලේ මේ දැන් ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එච්චර අදිෂ්ඨානයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් එවැනි අදිෂ්ඨානයක් ලබා දුන්නහම මේ ආධ්‍යාත්මික මොනම මාර බලවේගයකටවත් කෙලෙස් මාරයකටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලු දෙනාම හිස්ලූලු අත දුවන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා මේ අන්නේ අදිෂ්ඨානය පූර්ව කෘත්‍ය කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ උත්තරීතර ලෝකෝත්තරත්වයට පත් වුණා.
ඔබ වහන්සේ කියපු එකට මමත් එකඟයි. මටත් පුද්ගලිකව හිතෙන්නේ ඔය රන්තලිය දාපු එක මම හිතන්නේ නැහැ බුදුහාමුදුරුවෝ බුදු වෙනවද නැද්ද කියලා. නිකන් අර පොඩි ළමයි හෝ 10 20 30 ගණන් කරනවා වගේ දාලා බලන තරම් ප්‍රාථමික මොන්ඩිසෝරි මට්ටමක හිතේ කියලා මමත් හිතන්නේ. ඔබ වහන්සේ කිව්වා වගේ මේ අහම්බෙන් වෙච්ච සිද්ධිය දැකීම නිසා මනස විකසිත වුණා වෙන්න පුළුවන් කියලා මාත් හිතනවා.
ඒ ආකෘතිය ලබා ගත්තේ
මොකද අවුරුදු 6ක් එච්චරම කට්ටක් කරලා අපි වශයෙන් කියනවා නම් රන්තලියක් උඩ දාලා මේක හරියන නැද්ද කියලා බලන මට්ටමක ඉඳී කියලා මම හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක්. අපි නම් ඔය සමාරේම කාසි උඩ දාලා බලනවා වගේ
නෑ.
එහෙම වෙන්න බෑ මහබෝසත්ත්වරේ කියලා මට හිතෙන්නේ පුදුමයි.
නෑ නෑ නෑ. ඒක දිහා අපි තමන්ගේ තියෙන ධර්ම ඥානය අනුව බලන කෙනෙකුට පේනදී
අර සාහිත්‍යයේ ආවරණය අයින් කරලා බැලුවොත් මේ අර වගේ දෙයක් වෙන්න පුළුවන් ඔබ වහන්සේ කියනවා වගේ.
සාහිත්‍යයේ තුල අපි ගත්තාම සිත්තරා සිතුවමින් ධර්මයේ දේශනා කළා. කවියා
කවියේ.
ඔව්. දේශකයා දේශනාවෙන් මේ හැම දෙයකම මහා ගම්භීර අරුත් තිබුණා. ඒ ගම්භීර අරුත් ඉතාම සරල මතවාදවලට ගෙනාපු එක තමයි අපිට සිදුවෙච්ච ලොකුම හානිය. ඒ නිසා මේ සරල මතවාදවලින් ඔබට ගිහිල්ලා අපේ පැරැන්නෝ නිර්මාණය කරලා තියෙන ඒ දහම් ගැටපද සිතුවමින් වෙන්න පුළුවන්, බණපදයෙන් වෙන්න පුළුවන්, කවියෙන් වෙන්න පුළුවන්, ඒවා අපි සම්මර්ෂණය කරන එක තමයි වඩා යෝග්‍ය අපේ නැන නුවණ පාද ගන්න.
දැන් ඔබ වහන්සේ කියන්නේ බුදුදහම විතර විපස්සනාව තියෙන දැන් වෙන ආගමික ග්‍රන්ථවල යෝගීවරුන් ඒ වගේ යම් යම් අවබෝධ ලබා ගත්තාය ලෝකේ නැද්ද?
අනිවාර්යයෙන්ම ඒ කවුරුන් වුණත් මේ දර්ශණයට පත් වුණාම ඒ තථාගත දර්ශන මාර්ගය යන කෙනෙක්ම තමයි.
අපි හඳුන්ගෙන ඒකට ආගමික ලේබල් එකක් අනිවාර්යයෙන්ම නැහැ කියන එක.
නෑ නෑ බුදුරජාණන් වහන්සේගේ දහමට කොහොමත් සලකුණක් නැහැ, ලේබලයක් අලවන්න පුළුවන් කමක් නැහැ. නමුත් අද නූතනේ පැවිදි ස්වરૂපය නැති ඕනම පිරිස් අපි දැකලා තියෙන ඕනතරම් පිරිස් දැකලා තියෙනවා අවබෝධයට පත් වෙලා මේ කතාව කියන අය. නමුත් ඒත්තුත් එක තැනකදී දෙහිකදී හරි සඳහන් කරනවා මේකේ මුලින්ම හොයාගත්තේ මේ බුදුරජාණන් වහන්සේ කියන වචනේ.
දැන් ඔය ඕෂෝ එහෙම බුදුරජාණන් වහන්සේ කියන සෑහෙන කතා කරනවානේ ගොඩක් තැන්වල. ජේජේ කිසුමුතුමා ගත්තත් වහන්සේ කියන සමහරවල් මේකෙන් පරිබාහිර හැබැයි ඒගොල්ලෝ නොදැන හරි මේ මාර්ගය ප්‍රැක්ටිස් කරන්න ඉන්න පුළුවන් නේ සංසාරික පුරුද්ද නිසා හරි අධ්‍යාත්මික දියුණුවක් නිසා හරි.
අපි මිනිස්සුනේ, මිනිස්සු හැටියට අපිට විවිධ භාෂාවල් තියෙනවා. ඉතින් මිනිස්යන්ට ඇතිවන දැනීම් හැඟීම් තමයි කොයි මිනිස්යටත් තිබෙන්නේ. කාටවත් මේ ලෝකේ නැති දෙයක් ගැන කතා කරන්න බෑනේ. නමුත් ඒ කතා කරපු ආකාරයේ වෙනසක් තමයි පවතින්නේ.
භාෂාවේ
වහරේ ආකාරයේ තියෙන. දැන් සමහර තැන්වල බ්‍රහ්මන් කියලා කතා කරනවා.
එහෙමයි.
මේක ගැඹුරින් හොයාගෙන ගියාම
නිර්වාණය
ගැන කියලා කියනවා. වගේම ස්වර්ගය කියලා කතා කළා. ඒ වගේ තව ආකාරයන්වල ස්වර්ගය.
කියන්නේ ඒ ශාස්ත්‍රවරුන්ගේ ප්‍රාදේශීය ව්‍යවහාර වලින් ඒගොල්ලෝ අවබෝධ කරගත්ත එක කතා කරලා තියෙනවා නේ.
කතා කරලා තියෙනවා. අවසාන දේ අපිට ලැබෙන්නට උන ආධ්‍යාත්මික සූපත් භාවය.
දැන් ලංකාවේ සම්මතස් දකුණු පළාත කෙනෙක් සත්‍ය අවබෝධ කරත් මධ්‍යම පළාත කෙනෙකුත් සත්‍ය අවබෝධ කරත් ඒ දෙන එකම විදිහට නෙමෙයි කතා කරන්නේ නේ. අර වහන්සි වගේ දකුණු පළාතේ කිව්වාගේ ප්‍රශ්න අත් දකුණනේ. පොඩි ප්‍රශ්නකුත්
තියෙනවා යාර. ඒ ආකාරය අනිවාර්යයෙන්ම ඒ වහර තුල යම් කිසි ප්‍රභේදනයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් අපි අදහස කියන එක එක තැනකට එන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයත් එක්ක ඒක වචන ඉක්ම වූ රූප ශබ්ද ගන්ධ ඉක්ම වූ ලෝකෝත්තර හැඩයක් පවතින තැනකට එන්න වෙනවා. සියලු දිනාටම සැබෑ සැනසීම ළඟා කර ගැනීම සඳහා සූපත් භාවය ළඟා කර ගැනීම සඳහා ඒකට අපි
හඳුන්වන්නේ ස්වාමීන් වහන්සේ විපස්සනාව අවශ්‍යයි නේ. ඒ කියන්නේ විදර්ශනා නම්ින් කියන්නේ ඒ කියන ප්‍රොසෙස් එකේ ක්‍රියාවලිය.
විදර්ශනාවක් නැති කෙනෙකුට සත්‍ය අවබෝධ කරන්න බෑ
නේ.
විදර්ශනා කරන්න නොහැකි අය ඉන්නවා, විවිධ මොලේ අපහසුතා නිසා තියෙනවා, උප්පත්ති දෝෂ නිසා තියෙනවා, ඒ වගේම කෙලෙස් ආතතියන් නිසා මිනිස්සුයෝ යම් හිරවීන් බල පවතිනවා. ඒ ඒ අයට පුළුවන්
ඒකම දාර අටුවාවේ කියන්නේ කර්මාවරණ විපාකාවරණ කෙලෙසාවරණ කියලා කියන එකමද වහන්සේ කියන්නේ?
ඔව්, මොනව හරි දෙයකින් ආවරණ බවට පත් වුනොත්, යම් කිසි ආසත්ත භාවයකට පත් වුනොත් එයාට ඒ ආසත්ත භාවයේ බිඳ දමා ගන්නකම් ඉස්සරහට ගමනක්.
එතකොට සමත භාවනාව වඩලා තියෙන එක හරි වඩන එක හරි උගව්වක් වෙන්නේ නැද්ද විපස්සනාව විදර්ශනාව පහසු වෙන්නේ?
අනිවාර්යයෙන්ම. මොකද මමත් සමත භාවනාවන් ප්‍රගුණ කරමින් තමයි විදර්ශනා භාවනා කරා පැමිණියේ. මමත් මේ වර්තමානයේ ඉන්න බොහෝ පින්නතුන් වගේම කොයිබ හරි තැනක මාර්ගඵලලාභියෙක් කියලා කෙනෙක් සිටියෝ. ඒ උන්වහන්සේ ඉන්නේ කොහෙද කියලා බලන්න
දුරක වාගෙන හරි වඩිනවා.
දුර සොයාගෙන වඩිනවා. දුර සොයාගෙන වැඩම කළා. ඉතින් උන්වහන්සේලාගේ අනුශාසනාව බලාපොරොත්තුෙන් ඒ කියන භාවනාවක් ශාසනික ගෞරවයෙන් ගුරු ගෞරවයකින් ප්‍රගුණ කරනවා. ඉතින් මේ මට හරි අත්දැකීම් ලැබිලා තියෙනවා. සමහර ගුරුවරු ළඟට ගියා.
එකක් දෙකක් ඔහන්සට කියන්න
මම එක්තරා ගිහි ගුරුවරයෙක් හොයාගෙනත් ගියා.
එහෙමයි.
වැඩම කළා. ඒ වැඩම කරපු මොහොතේදී එතුමා මේ ලොකු ආසනයක නැගිලා සුදු ඇතිරිල්ලක් කළපු තිබුණා. අයිනක මේ පොඩි මෙට්ටයක් දාපු සුදු රෙද්දක් කළපු තැනකුත් තිබුණා. මං හිතුවා මට තමයි අර ධර්මාසනේ ලොකු එක මේ පොඩි එක මේ එතුමා වාඩි වෙන්නේ නැති කියලා. ඔව් ගිහිනේ නේද. නමුත් එතුමා ඇවිල්ලා මට පෙන්නවා මෙත්තේ වාඩි වෙන්න කියලා. එතුමා අර ධර්මාසනේට නැග්ගා. නැගලා වටාත්තුකුත් තියාගෙන පැයක් පැයකමාරක් විතර මෙතුමා දේශනයක් පැවැත්තුවා. ඉතින් ඒ දේශනේ පවත්වුවාට පස්සේ ඉතින් මම යන්නම් මහත්මයා කියලා මම ආවා. මගද්දුරට එනකොට එතුමා මගේ පසුපස දුවගෙන ආවා. දුවගෙන ඇවිල්ලා මට වැඳා. වැඳලා මගෙන් මට කිව්වා ඔබ වහන්සේ හොඳයි නේ කිව්වා.
එහෙමයි.
මං ඇහුවා ඇයි හොඳයි කියන්නේ? නෑ මං අර උඩ වාඩි වෙලා ඉදී ඔබ වහන්සේ දානීය තමානේ බිම වාඩි වෙලා හිටියා. වෙන හාමුදුරු කෙනෙක් වුණා නම් මට බැනලා ගහලා ගුටිත් කන්න වෙනවාද කිව්වා. මං කිව්වා මහත්තයා මං උඩ වාඩි වෙන්න බිම වාඩි වෙන්න මේ යන කෙනෙක් නෙමෙයි. මම මේ දහමක් හොයාගෙන යන ගමන. නමුත් මට එකක් කියන්න පුළුවන්, ඔබතුමා වැරදි කියලා මට අද පෙනුනත් මං අද ඔබතුමාට වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ එතුමා මගෙන් අහුවා ඇයි සායනස කියන්නේ නැත්තේ? පෙරලා මගෙන් ඇහුවොත් හරි දේ මොකද්ද කියලා තාම මම දන්නේ නැහැ. හරිම දේ මොකද්ද කියලා කියන්න මට කියන්න පුළුවන්. අර පොත හොඳයි, මේ පොත හොඳයි, අර මාර්ගය හොඳයි කියලා.
නමුත් ප්‍රත්‍යක්ෂයෙන් යමක් කියන්න බැරි නම් ප්‍රත්‍යක්ෂයෙන්
කියන්න බැරි නම් ඒක මගේ දෙයක් නෙමෙයි.
එහෙමයි.
ඒ නිසා මම හරි දෙයක් දැනගත්ත දවසට මම ඔබතුමාගේ ඉස්සරහට ඇවිල්ලා මූණට ඇඟිල්ල දික් කරලා මම ඔබතුමා වැරදි කියලා කියන්නම් කිව්වා. එහෙම කියලා ඉවරලා මං වැඩම කළා. ඉතින් වසර කීපයකට පස්සේ මට මේ අවබෝධයක් පහළ වුණාට පස්සේ මං එතුමා නැවත හොයාගෙන ගියා.
එහෙමයි.
ගිහිල්ලා මම අර කිව්ව විදියටම ඔහුගේ මූණ ඉස්සරහට ගිහිල්ලා ඇඟිල්ල දිගු කරලා ඔහු දෙසට මං කිව්වා ඔබ වැරදි කියලා මං අද කියනවා
කියලා.
ඉතින් ඔහු තැති ගැනීමකට පත් වුණා. එහෙනම් අපිට හරි දේ කියන්න ඕනේ. මොකද්ද හරි දේ කිව්වා? ඔහුත් විශාල පිරිසක් රහස් ගානක් ඔහුට ඉන්න පිරිස එකතු වෙලා ඉතින් විවිධ අභිධර්මයේ පිළිබඳව ශාස්ත්‍රීය දැනුම් පිළිබඳව ඉන්න විශාල ශ්‍රාවකය පිරිසක් ඉන්න ඔක්කොම දුරගත නැමතුන් දීලා කැඳෙව්වා. කැඳෙව්වාම 15ක් 20ක් විතර ඔවුන්ගේ ශාස්ත්‍රීය ඉහළ ගෝලිය ටිකක් ආවා. ඇවිල්ලා මාත් එක්ක වරුවක විතර සංවාදයක්. ඔවුන් 15ක් 20ක් විතර මම තනියේ. ඉතින් අපි හවස් වෙනකම් සංවාදයේදී ලාර ගෝල පිරිස එකතු වෙලා කිව්වා අපිට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් නැහැ කියලා. ඊට පස්සේ අපි මං කිව්වා එහෙම ගන්න දෙයක් නැත්තම් අපි මේ කතාව නතර කරමු. ඊට පස්සේ ඒ ගුරුන් වහන්සේ මට මතකයි කරේ තිබුණු සාලු අරගෙන බිමට දාලා වැඳලා කිව්වා මට තියෙනවා ඔබ වහන්සේගෙන් ගන්න දෙයක්.
ඒ කියන්නේ එයා ඇත්තටම නිහතමානී කෙනෙක්
කියන්නේ. නිහතමානී කෙනෙක්. මෙතුමන්ට අර අතීත සිද්ධාන්ත ටික මතකයිනේ.
එහෙමයි.
එදා මම වැරදි කිව්වේ නේ. එදා මම නිහතමානීව බිම වාඩි වෙලා ධර්මයේ ඇසුවා. මම කවදක හරි දේ හොයාගත්තොත් එයිලා කියන්නම් කියපු වචනේ ඌට මතකයි. ඉතින් මේ මතකේ නිසා වෙන්නේ නැති එතුමන් ඒකට ගරු කරලා මට වහන්සේගේ ගන්න දෙයක් තියෙනවා.
හැබැයි සමනස වෙන කෙනෙක් නම් එහෙම ගෝලිය එකතු කරලා එහෙනම් තමන් වැරදි කියලා කියන කෙනෙක්ගේ දේශනයක් අහන්න දෙන්නේ නැහැ නේද සාමාන්‍යයෙන්. හාමුදුරු කෙනෙක්වත් ඒක කරන්නේ නැති වෙලක් ඒක.
කරන්නේ නැති දෙයක්. ඊට පස්සේ ඔහු තනියෙන් මගේ දේශනාවට සූදානම් වුණා.
ඒ කියන්නේ ඔබවහන්සේ වගේ විමුක්තිය හොය හොය හිටපු එක්කෙනෙක්.
හොය හොය කෙනෙක්.
ඔව්
මහාන වෙලා කාලයක් ඉඳලා අවුරුදු 14ක විතර කාලයක් මහාන වෙලා ඉඳලා උපවැවිදි වෙච්ච කෙනෙක්. ආධ්‍යාත්මය සුවාගෙන ගියපු කෙනෙක්. ඉතින් මම ඔහුට සරුව රාත්‍රික එළි වෙනකන් ධර්ම දේශනයක් කළා. ඔහුට පමනක්. ඔහු එළියෙන ජාමේදී ඒ අවබෝධයටපත් වුණා. ඉතින් එතුමාගේ ප්‍රකාශනය වුණා මේ ලෝකේ දැකපු පළවෙනි ස්වාමීන් වහන්සේ, පළවෙනි අම්මා තාත්තා ආදි වශයෙන් එළියගේ වචන වලින් මට ඉතින්
ප්‍රසාදයක් වගේ දැකීමක්.
ඔව් දැකමින් මාව ඉතින් අදහමින් වන්දනා කරන්න පටන් ගත්තා. ඒ අමෝලික ශ්‍රද්ධා නෙමෙයිනේ.
එහෙමයි.
ඒ ආකාරවත්‍රි ශ්‍රද්ධාව නිකන් නෙමේ තර්ක කරලා සංවාද කරලා විමර්ශනය කරලා හරි දැක්මකට ඇවිල්ලා තමයි ඒ ප්‍රකාශන සියල්ලම සිද්ධ කරලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ කඳුබඩ හිටියා කිව්ව හින්දා මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් කඳුබඩ උගන්වන්නේ අර මහශීෂයාඩෝ මේ ස්වාමීන් වහන්සේගේ ශුෂ්ක විදර්ශනාව මේ බඩකින් බීම හැකිලිම ආනාපානසතිය ඇසුනේ.
ඔව්.
දැන් මේකින්ද ලංකාවේ ස්වාමීන් වහන්සේ දෙපිට බෙදලා තියෙනවා නේද වැඩිකම ඥානතරංගු පොතක්ම ලිව්වා මේක වැරදි කියලා කියන බුරුම භාවනා විවේචනය කියන. ඒක වනේ හැමදේම ඒකට උත්තර දීලා පොතක් ලිව්වා. ඇත්තටම ඔබ වහන්සේට අවංකව හිතන එකේ ක්‍රමේ යම් ප්‍රගතියක් තියෙනවද ප්‍රගතියක් නැද්ද? දැන් සමහර අය කියනවා මේක සතිපට්ඨාන සූත්‍රේ නැති එකක් මේක ෂායඩෝ හැමදේම මහශීෂයාඩෝ හදපු එකක් කියලා ඔබ වහන්සේට ඒ ගැන යම් අදහසක් තියෙනවද?
මුල් කාලයේදී මේ භාවනාව පැමිණියාම 50 ගණන් වල විතර මේ විශාල ආන්දෝලනයක් මේකට ඇති වුණා ලංකාව තුළ. ඉතින් මේ රටේ ඉන්න ප්‍රධාන ස්වාමින් වහන්සේලා මඩී පඤ්ඤාසීනායක ස්වාමින් වහන්සේලා පවා මේකට බොහෝ විරුද්ධ වුණා. කටයුතු කළා. පස්සේ අවසාන කාලයේදී උන්වහන්සේලා භාවනාවත් හොඳයි මේ කඳු බොඩත් හොඳයි එහෙම ඒ කියලා ප්‍රකාශන ඉදිරිපත් කරන්න කටයුතු කළා. දැන් මේ භාවනාව නිර්මාණය කරන්නේ මොකවත් නොදන්න පිරිස් ස්වාමින් වහන්සේලා නෙමෙයි.
මේ උන්වහන්සේ වෙලා මේ ත්‍රිපිටක පරියාප්ති දර අර මහා සංගායනාවේදී චට්ට මහා සංගායනාවේදී මම හිතන්නේ මේ පළවෙනි සංගායනාවේදී මේ
අගමහා පඬිතු ස්වාමින් වහන්සේලා
පළවෙනි සංගායනාවේදී මහා කාශ්‍යප හඳුරු දරපු තනතුර දරපු ස්වාමින් වහන්සේ මට මතකයි මහ ජීහාඩු හඳුරු.
ඒක
මේ නිකන් මේ පොඩි ළමයෙක් කොහොමද ධර්මයේ ලහපස පොත්තියක් කියවු කෙනෙක් නෙවෙයිනේ.
ඔව්. අපි කල්පනා කරලා බලන්න ඕන මේ සමාජගත කරන්නේ කොහොමද මේ භවනාව ඊටාම සරල විදියට ඒ වගේම මනුස්සයන්ට තේරෙන විදියට කියලා. එතකොට මට පොතපතෙන් ගවේෂණය කරද්දී හමු වෙච්ච දෙයක් තමයි මේක සොයාගෙන තියෙන මේ පිම්මීම හැකිලිම මේ ආශ්වාස ප්‍රාශ්වාසයට වඩා ප්‍රකට වෙන නිසා තමයි මේ පිම්මීම හැකිලිම යෝග්‍යයි කියලා නම් කරගෙන තියෙන්නේ. ඒයින් පහසු වෙලා තියෙන බොහෝ දෙනෙකුට
අතේක කෙලින්ම විදර්ශනාවමයි ඉලක්ක කරන්නේ නේද? ශුෂ්ක විදර්ශනාව.
ඒ යමක් දිහා බලනකොට දැන් කර්මාචාර්යන් වහන්සේලා ළඟට ගිහිල්ලා මේක ඇහුම්කම් දෙන්න ඕන. දැන් අපේ නායක ස්වාමීන් වහන්සේලා උපදෙස් දෙන තැන ඉඳලා තියෙනවා. උපදෙස් අරගෙන තියෙනවා. අපිත් උපදෙස් කර්මාචාර්යන් වහන්සේලා හැටියට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ දවස්වල උන්වහන්සේ කියන දේක් තමයි. ඉතින් මේ ගෙම්බොත් ඉතින් බඩ පිම්බන අකුලනෝනේ. කොහොම ඇකුළුවයි පිම්බුවයි කියලා මේක ධර්මයක් අවබෝධ වෙන්නේ නැහැ. මේක පිළිබඳව අපි දක්නා ආකාරය තමයි අපිට වැදගත්
වෙන්නේ. අපි දිහා ඒ කියන්නේ නිරීක්ෂණය කරන මානසිකාර කරන විදිය.
මානසිකාර කරන විදිය. අන්න ඒ වගේ අවබෝධයකින් අපි කටයුතු කරන්න ඕන කියලා. ඉතින් ඒ නිසා සමහර උදවිය ඒක දක්නා කෝණය තුලදී වර්ධවා ගන්න අවස්ථාව තියෙනවා වෙන්න පුළුවන්. මේ හැම භාවනාවක්ම දැන් බුදුරජාණන් වහන්සේගේ භාවනා ගත්තාම මම දකින එක්තරා භාවනාවක් තමයි රජෝහරණම් භාවනාව.
එහෙම චුලබන්තක හම්දුනට.
දැන් අතන පිම්බීම හැකිලිම වගේම අද යෝග්‍ය මම මෙඩිටේෂන් ආයතනයක් කළොත් රෙදි කෑල්ලක් පිරිමදිමින් ඉන්න භාවනාවක් කරන තැනක් කවුරුත් මං හිතන්නේ ඒක පිළිගනී කියලා. නමුත්
ඒක සතිපට්ඨානෙත් නෑ කියයි, කොහෙවත් නෑ
කියයි. සතිපට්ඨානෙත් නෑ, කොහෙවත් නෑ කියයි. නමුත් ඒ භාවනාව තුළ ඇති කරපු ආධ්‍යාත්මික වෙනස කිසිදු දෙයක් මතකයේ හිටින්නේ නැති නිසා, ධර්මයේ ප්‍රගුණ වෙන්නේ නැති නිසා, මේ ශාසනයෙන් නිරපණ මේ චූලපන්තක හිමියන්ට ඉර උදා වෙන මොහොතේ හිරු දිහා බලාගෙන වැලි තලාවක වාඩි වෙලා රත් වෙන වැලි අතර රජු හරණයි යනුවෙන් පිරිසුදු වේවා යනුවෙන් කියලා කල්පනා කරමින් මේ රෙදි කෑල්ලක් පිරිබදින්නටය. මේක නොයෙකුත් කෝණයන් වලින් බැලුවොත් එහෙම බුදුරජාණන් වහන්සේට දොස් පවරන්නත් පුළුවන්. මේ කුඩා කෙනෙක් මේ අවුවක ධන ගස්වා තැබීම, වැලි ගොඩක ධන ගස්වා තැබීම, ඇයි මෙට්ටයක් මත හේවණක් තිබ්බනම් මොකද වෙන්නේ? මොකද වීරිය උපදවන්නේ, නිදිමත ගතිය නැති කරන්නේ හිරු උදාවේ. වැලි එන්න එන්න රත් වෙනවා. රත් වෙන්න කලින් මම මේක තේරුම් ගන්න ඕන කියන සංඥාව ඇති කරනවා. ඒ වගේම තමන්ගේ මාන්න උද්දච්චකම් තියෙනවා නම් ඒකත් නැති වෙලා යනවා. ඒ ආකාරයෙන් තමන්ට මේ රෙදි කෑල්ල පිරිමදින විට පිරිසිදු වේවා කියමින් පිරිමදිනවා, අපිරිසිදු වෙනවා. ජීවිතේ මිනිස්සුයෝ
පිරිසිදු වෙන්න කියන එක නේ.
එහෙමයි. දැන් රට දියුණු වෙන්න යනවා, රට පිරිහෙනවා.
දියුණු වෙනවා කියලා හිතවල පිරිහෙනවා.
ඔව්. ලෝකේ පිරිහෙනවා. අවසානයේ අපිට හුස්ම ගන්න බැරි, වතුර ටිකක් බොන්න නැති ලෝකයක් නිර්මාණය කරගන්නේ මේ දියුණුව කියලා. ඉතින් මෙන්න මේක එදා රජෝහරණන් භාවනාවේදීත් අපිට පෙන්නවා. පිරිසිදු වේවා කියමින් ප්‍රයත්නයකයේ දෙනවා, පිරිසිදු වෙනවා. අපි පොඩි කාලේ ඉඳලා සැප විඳින්න කියලා ජීවිතේ උත්සාහ කරනවා, දුක වැඩි වෙනවා. ඉතින් සමස්ත ජීවන සිද්ධාන්තයේම කුඩා කර්මස්ථානයකින් මුළු ජීවිතේටම කියා දුන්නා. එහෙනම් මම මේ හිතෙන් මට ඇතිවෙච්ච පැටලවීම මේ චූලපන්තක හාමුදුරු එක ෂණයකින් අවබෝධ කළා. එතකොට දාණයට වඩම්මන්න ගියාම මොකද වුනේ? මම චූලපන්තක නෙමෙයි කිව්වා. මම චූලපන්තක නෙමෙයි. චූලපන්තක හාමුදුරුවන්ට එන්න කිව්වා. මම චූලපන්තක නෙමෙයි. ඒ කියන්නේ මමත්වයේ දුරලු, එහෙම නැත්නම් අර කොණ්ඩඤ්ඤ නාමං අහෝසි කියනවා වගේම මෙතන චූලපන්තක නාමං අහෝසි ඇති වෙලා තියෙනවා. දැන් ඉතින් මම චූලපන්තක නෙමෙයි. ඊට පස්සේ දායකයාට කිව්වා, ඔබ ගිහිල්ලා
මුලින් මෙහෙම කෙනෙක්ලා අතල්ලගෙන
කියලා. ඔව්. නමුත් ඒ කතාවේ අර මුලින් මවාගත්ත කතාවක් එහෙමේ තියෙන්නේ. මං හිතන්නේ ඒක සාහිත්‍ය ඇති වෙච්ච දෙයක්. සාමාන්‍ය එක ස්වාමීන් වහන්සේ කමන්නේ අතින් අල්ලගෙන වඩම්මන්න කියලා.
එහෙම කියන්න ඇති නේ.
එහෙම කියන්න ඇති කියලා අපේ දර්ශනයට ගෝචර වෙන අන්දමට කියන්න පුළුවන් කම
තියෙනවා. ඒක අපි ප්‍රත්‍යක්ෂයෙන් දැන්නේ එක නේ. කියන්නේ
ප්‍රත්‍යක්ෂතාවයේ දැන දෙන්නේ. මම චූලපන්තක නෙමේ කියන ප්‍රකාශය කළා, කමක් නැහැ. එයාව එක්කන් එන්න. අතින් අල්ලගෙන එයා චූලපන්තක නෙමේ කිව්වට කමක් නැහැ.
දැන් අපේ සමනස ඔය වගේම ඔය තේරි කතාවලක් තියෙනව නේද? සමහර ternaryවරු රහත් වෙලා තියෙනව නේද? අර කොළමැල්ලුම වේලෙනවා දැකලා, කොළමැල්ලුම මේ මැල්ලුම මලවනකොට වතුර වාෂ්ප වෙනවානේ. ඒ දිහා බලලා පටාචාරා ternary
පාසෝදන.
එහෙම පාසෝදන වතුර
වතුර
ගලයන් දිහා බලලා. එතකොට ඒවත් කර්මස්ථානනේ.
ඒවත් කර්මස්ථාන. හැම දෙයක්ම කර්මස්ථානයක් බවට පත් වෙනවා. හැබැයි මේ ජීවිතයේ පිළිබඳව හොඳ ධර්ම මානසිකාරයක සෙවීමක ඉන්න කෙනෙකුට පමණයි
එහෙමයි
මේ මේයින්
සබදාහමේ මේ විදර්ශන අරමුණ අහුවෙන්නේ.
අහුවෙන්නේ. මොකද මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන.
දැන් අපේ හඳුගෙන අපි යමක් නම් හොයන්නේ හොයන එකමයි අපිට නැති වෙන්නේ නේ. ඒ කියන්නේ අපි දැන් සැප හොයනවා, හැබැයි දිගටම ලැබෙන්නේම දුක.
දුක දුක.
ඒ දුක අපි සැප කියලා පොඩි අපි රවට්ට ගන්නවා දන්ති ප්‍රහිත සංරක්ෂණ ප්‍රයෝගයකින් වගේ.
ඔක්කො සැප කියන්නේ සංකල්පයක් නේ.
එහෙමයි.
සමහර පුජ්‍යලයකට දෙයක් තිබීම සැපක්, තව පුජ්‍යලයකට ඒ දෙයමම දුකක්.
එහෙමයි.
ඒක තමයි සංකල්පයක් බවට පත් වෙන්නේ. ඔහු හිතන විදිහට තමයි
අපි ඇත්තට කරන්නේ. දුක වැඩි තැනක ඉඳලා අරු දෙන්න දැන් මාරු වෙන එකනේ. උදාහරණයක් අපි වාඩි වෙලා ඉන්නේ ගොඩාක් වෙලා ඉන්නකොට ඇති වෙන වේදනාව නිසා අපි හිත ගන්නවා. හිතගෙන ටිකක් කරලා ආයෙත් දුකක් නිදැන්නේ. ඒ කියන්නේ අපි දුක වැඩි තැන ඉඳලා දුක අරු දෙන්නකට මාරු වීමද මේ සැප කියලා අපි දකින්නේ අන්තිමට මේ මායාකාරී
කායික දුක තියෙනවා, මානසික දුක තියෙනවා. එතකොට කායික දුක කායික වශයෙන්ම සංසිඳවා ගැනීමට සිදු වෙනවා. මානසික දුක මනස අවබෝධ කිරීමෙන් සංසිඳ වීමට.
දැන් මිලින්ද ප්‍රශ්නේ එක තැනක කියනවා නාගසේන මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේට කායික දුක් තියෙනවා මානසික දුක් නෑ කියලා. ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂය කොහොමද?
මගේ ප්‍රත්‍යක්ෂයත් ඒකමයි. මානසික දුක් නෑ, කායික දුක් පීඩා සංවේදීතා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන් විශේෂයෙන් දකින්නත් පුළුවන්. ආ
එහෙමයි.
එහෙමයි. රජතුමාට පදික වේදිකාවේ ඉදගෙන යන්නත් පුළුවන් රජමාලිගාවට ගිහිල්ලා ඉන්නත් පුළුවන් වගේ.
දුගියට බැරි වුණා නේද?
දුගියට බැරි වුණාට.
එහෙමයි.
ඉතින් ඒ නිසාවෙන් සාමාන්‍ය විදියටත් දකින්නවා විශේෂයෙන් දකින්නවා. නමුත් අර විශේෂ දැක්මෙන් තමයි උන්වහන්සේලා පවතින්නේ. දැන් අපි ලෝකෝත්තර දැක්මකින් දැකලා මේ වචන අතරට එන්නත් බෑනේ.
එහෙමයි.
වචන අතර තියෙන සම්පූර්ණ සංකල්ප. එහෙමයි
එහෙමයි.
ඒ වචන අතරින් ගලාගෙන එන අදහස තමයි අපි තේරුම් අරගෙන මේ අදහසට අදහසක් තමයි අපි ලබා දෙන්නේ. එහෙම නැතුව මේ වචනවල එක අර්ථයක් නැහැ. දැන් අපිට good morning කියලා උදේට කියන්න පුළුවන් කොච්චර සංවේදීතාව ඇති වෙන්න කියන්න පුළුවන්ද? කෙනෙකුට තරහ යන්නත් good morning කියන්න පුළුවන්. බොහොම කාරුණිකව කියන්න.
දෙවියන්ගේ පිහිටයි කියන එක කියන්න බලන්න. උඹට දෙවියන්ගේ පිහිටයි ඈ.
ඔව් හොඳට.
එහෙම කිව්වොත් ඒක අර කියවෙන්නේ නෙගටිව් අර්ථයෙන් නේ කියන්නේ.
අන්න
හරියට. ගේමත් සරසිනු ගේමත් දෙනා වගේ එකක් නේ.
අන්න හරියට.
ඒ කියන්නේ වචන වලට අර්ථය එන්නේ මීන් එකේනේ ටෝන් එකෙන් නේද බැලුව. වචන වලට අර්ථයක් නැහැ. වචන වලට අපි අර්ථය ආදේශ කරන්න ඕනේ.
දැන් අපි ඒක අරහන් මට කිව්වහම.
එහෙමයි.
ඉතින් ඒ වයින් අදහස් කරන්නේ යංගීසි සංවේදීතාවලට තමයි අපි මේ වචන කම්පණය කරමින් තියන්නේ. ඉතින් මේ සංවේදීතා ඇති කර ගැනීම සඳහා වචනම අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් මේ ලීකෙවෙල්ලකින් කෝට්ටකින් මේසයකට තට්ටු කිරීමෙන් පවා සංවේදීතාව ඇති කරන්න පුළුවන්කම
තියෙනවා. මාර මොළදී කර ආයෙනත් හැමෝ සෙන් බුද්ධඝමේ සෙන් සම්ප්‍රදායේ ඕකම නේද තියෙන්නේ අවාචික සංනිවේදනයත් එක්ක. සමහරවිට අර සෙන් එක සමහර කතාවල තියෙනවා ගුරුවරයා ගහනවලු ගෝලයාගේ කන පුපුරන්න. ඒ ගහන එකම තමයි කර්මස්ථානෙ. ගහලා එළියට දාලා දරවනවලු සමහරවිට ගෝලයාව. කිසිම මුකුත් නොකිය.
ඔව්.
හැබැයි ඒ සමහර සෙන් කතාවල කියනවා ඒකම තමයි යාට අවබෝධයට හේතු වෙන කර්මස්ථානය කියලා.
ඔව්. ගුරුවරයා දකිනවා මෙයාගේ වෙනස් කරන්න පුළුවන් තැන කොතනද? එයාගේ සාංශාරික බැඳීම තියෙන කොතනද?
එහෙම.
කියලා කල්පනා කරනවා. ඒ බැඳීම්
ඒ සමහර ක්‍රම මම කියන කනට ගන්න කියන එක නෙමෙයි. ඒ සිද්ධාන්තය ප්‍රායෝගික සමහර තැන් වල.
ප්‍රායෝගික. ප්‍රායෝගිකව අපිට ජීවිතේ ලැබෙන දේත් එක තමයි අපි ආත්මීය වශයෙන් වෙනස් වෙන්නේ.
එහෙම.
දැනුම වශයෙන් ලැබෙන දේවල් අපි හුදු දැනුමක් වශයෙන්ම අපි හුදු දැනුමක් වශයෙන්ම තබාගෙන කටයුතු කළා ඒක මේ අවසන් වෙනවා. ඒ නිසා බුදුජානක හිමිගේ අර පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හිති කියන මාර්ගයේ තමයි සැබෑ ආධ්‍යාත්මයක් සොයාගෙන යන කෙනෙක් ගමන් කළ යුත්තේ.
අපේ ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ අටුවාටී එක සාහිත්‍යයේ සියල්ලම මේ තිබුණේ පරම සත්‍යයේ බුද්ධ දේශනා හැටියටම බාරගන්නේ නැහැ වහන්සේ නේ. ඒ කියන්නේ ਵਿਚාරයෙන් තොරව මම කියන්නේ. ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ.
ඔව්. හැම දෙයක් දිහාම ඒක දිහා හරි විදියට බලන්න පුළුවන් නම් ඒකේ හරි දෙයක් තියෙනවා.
එහෙමයි.
ඒක ලබා ගන්න නිර්වචනය තුළ. ඒ දෙයකින් වැරදි නිර්වචනයක් ලබා ගත්තොත් ඒකේ වරදකුත් තියෙනවා. අපිට ග්‍රන්ථයකින්වත් හරි දෙයක් හරි විදියට දකින්න පුළුවන්කම තියෙනවා. එවිට ඒක හරි දෙයක්. ඒක වැරදි නිර්වචනයක් ලබා ගත්තොත් එහෙම ඒක තමයි වැරදි නිර්වචනය බවට පත් වෙන්නේ. දැන් මේකට අපේ මහත්තයර මම තව කතාවක් එකතු කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ සමයේ මේ ප්‍රශ්නේ තිබුණා.
එහෙමයි.
මේ ප්‍රශ්නේ තිබුණාම එක බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේගෙන් විචාරනවා.
එහෙමයි.
ස්වාමීනි මේ එක එක ශාස්ත්‍රවරු එක එක ස්වාමීන් වහන්සේලා යම් යම් හැඩවලින් ස්වරූපවලින් ධර්මය දේශනා කරනවා. ඉතින් මට හරිම දේ දේශනා කරන්න කවුද කියලා හොයාගන්න බෑ කියලා කියනවා. ඒකට සුළු දෙයක් කරන්න තියෙන්නේ. මොකක්ද? ඔබ යම් දේශනාවක් ශ්‍රවණය කරද්දී ඔබගේ ලෝභ ද්වේෂ මෝහ අපේ මහන්තයට මම පොඩි ඒකට උදාහරණ කතාවක් මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේගෙන් විචාරනවා ස්වාමීනි මේ හරි දේ දේශනා කරන්නේ කවුද කියලා මට හොයාගන්න හරි අපහසුයි කියලා. ඒ වෙලාවේ මතක් කරනවා හරි සුළු දෙයක් මේකට තියෙන්නේ. යම් දේශනාවක් ශ්‍රවණය කරද්දී ඔබේ ලෝභ ద్వේෂ මෝහ නිවෙනවා නම් ඒක හරි දේශනාවක්. යම් දේශනාවක් ශ්‍රවණය කරද්දී ඔබේ ලෝභ ద్వේෂ මෝහ වැඩි වෙනවා නම් ඒක වැරදි දේශනාවක් කියලා තේරුම් කරගන්න. ඒ වගේ පොතකින් අපි බලලත් අපි තීරණය කරන්න ඕන මේ ශ්‍රවණය කරපු දෙයින් මගේ ලෝභ ద్వේෂ මෝහ නිවුණද එහෙම නැත්නම් ලෝභ ద్వේෂ මෝහ වැඩි වුණාද කියලා.
ඔබවහන්සේ මට දැන් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ගොඩක් වෙලාට භාවනා මධ්‍යස්ථාන තියෙන වනගතවනේ. හැබැයි ඔබවහන්සේගේ දැන් මේ සම්මා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානේ භාවනා මධ්‍යස්ථාන තියෙන මේ අතුරුගිරේ බොහොම මේ මාර්ගයක් ආසන්න සද්දබද්ද තියෙන තැනක රාචාංචා ස්වාමීන් වහන්සේ කියනවානේ සැබෑ දැහැන්ගත වීම කියන්නේ මේ සෙනඟ ඉන්න නගරයක දැහැන්ගත වීම කියලා. ඒ හින්දාද මෙතන මේ ආයතන පටන් ගත්තේ නැත්තම්?
ඔව්, බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මය අවබෝධ කරගෙන තියෙනවා මැජික් කරුවන්.
එහෙමයි.
මැජික් කරුවන් අර උණ බට අතර පණිමින් සිටින අවස්ථාවේදීත් මැජික් කරුවෙකු උණ ගහ මතම උතුම් මේ මාර්ගඵලවලට පත් වෙලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම කැලෑවකට නගරයකට කියලා සීමා වෙන්නේ නැහැ.
උපාංශ කියන්නේ අර සතිපට්ඨාන සංයුත්තේ සූත්‍රයේ නේද? අර උණු ගහ කුඩුණු ගහක් කියලා.
ඔව්.
එහෙමයි.
ඔව්.
සර්ගස්කරණ
තැනත් එහෙමයි. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි. ප්‍රඥාවන්තස් අයන් ධම්මෝනේ. මාගේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට. එයා කැලේක ඉන්නත් පුළුවන්, නගරයක ඉන්නත් පුළුවන්. ඒක මේ කුණු සෝදන මිනිස්සෙක් අතර පිරිසුදු කරන්නේ අතර ඉන්නත් පුළුවන්. ඒ ප්‍රඥාවන්තයා, ඒ ආධ්‍යාත්මයේ සහායන. ඒ නිසාවෙන් අපි මේ හිතන හුදකලාව කැලෑවකට යෑම කියන එක නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන හතරයි අවශ්‍ය කරන්නේ. එතන තමන්ට සම්පූර්ණම ධර්මයේ ගොඩනගා ගන්න අවශ්‍ය කරන සියල්ලම ලැබුණා කියලා අපිට කියන්න.
සෙන් කතාවත් කොහෙන් මං හිතන්නේ තියෙනවා අවුරුදු ගාණක් වනගත දෙරුම් ස්වාමීන් වහන්සේනමක් නගරේට බණ කියන්න ඇවිල්ලා අන්තිමට දාඩිය දැම්මා කියලා සෙනඟ දැකලා, ඒ කියන්නේ ඒ தත්ත්වය දරාගන්න බැරුව. ඉතින් කෙලෙස් වනගත වැඩපත් කරගෙන ඉන්න කෙනෙක්ගේ දෙගුණ වෙලා මතු වෙන්නත් පුළුවන් ආය නගරේට આવොත් නේ.
විශේෂයෙන් ධ්‍යාන භාවනාවන් වලදී කෙලෙස් යටපත් කිරීම කියලා කරන ස්වාමින් වහන්සේලාට හරි අපහසුයි. සාමාන්‍ය රූප දැකීම, ශබ්ද ඇසීම, ශබ්ද දරා ගැනීම ආදී ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. මොකද මම එක්තරා සමයක අනිමිති භාවනාව, ශූන්‍ය භාවනාවෙන් මම ඉහළටම ගමන් කර ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට නගරයට ගමන් කළාම ඇත්තෙම දාඩිය දානව පමණක් නෙමෙයි, තමන්ගේ මුළු ඇඟම පිලිස්සී යනවා.
එහෙම ඇත්තම දැනනවා නේ?
ඇත්තටම දැනෙනවා. ඇත්තටම දැනෙනවා. ඒක දරා ගන්න අමාරුයි. ඒ වගේම තමන්ගේ මාස ගාණක් අවුරුද්දක් වඩපු ධ්‍යානයක් එක පැය කීපයකින් අහුස් වෙලා යන්න පුළුවන්. නැවත වඩන්න අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සමතේට වඩා විදර්ශනා භාවනාවෙන් අවබෝධ කරගන්න මේ මාර්ග සත්‍යයන් ප්‍රබලයි. ඒ නිසා යථා භූතවම අවබෝධ කරගන්න මේ මාර්ග සත්‍යයන් නම් බිඳෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, චංචල වෙන්නේ නැහැ. පිරිසුදුයි, පවිත්‍රයි. අන්න ඒ නිසා තමයි එවැනි සීලයක්, එවැනි ඥානයක්, එවැනි සමාධියක් තමයි බුදුහාමුදුරුවෝ අගය කළේ. මේ කොයි නගරයට ගියාම බිඳෙන, සැලෙන දෙයක් නොවේ.
අපේ ස්වාමීන් වහන්සේගේ දැන් අපි නිකන් සාකච්ඡා අවසන් කරලා දැන් මේ පොත ගැන කතා කරලා තව ඔබවහන්සේ ලියපු පොත් ගණනාවක් තියෙනවා. අර රෑදහවල ඉක්මවූ රහතුන් කියන පොත ගත්තොත් මොකක්ද ඒකේ අන්තර්ගතය සාමාන්‍ය ඔබවහන්සේ?
ඔව්. රෑදහවල ඉක්මවූ රහතුන් කියන එක වචනය ලොකු අර්ථයක් තියෙනවා. ඒකත් විදර්ශනා කළොත් එහෙම එක්තරා තැනකදී මට දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ ශ්‍රාවකයෝ රෑදහවල ඉක්මවූ අය කියන වචනය.
මේ කියන්නේ අපි හැමෝම දැන් විශ්වය තුළ තියෙන කාලයේ අවකාශයයිනේ.
ඔව්.
ඔය අරහත්වේ කියන්නේ කාලයේ අවකාශයේ ඉක්මවා ගිය තැනක්ද?
අකාලික.
අකාලික.
අකාලික. ඒ කියන්නේ කාලේ නම් කරන්න පුළුවන් කමක් නැහැ.
එහෙමයි.
ඒකෙන් අදහස් වෙන්නේ ඇත්තෙම කාලය තියෙන්නේ ඔරලෝසුවේ නෙමෙයිනේ.
එහෙමයි.
කාලය තියෙන්නේ අපේ සංඥාවේ.
එහෙමයි.
එතකොට මේ සංඥා නිරෝධයක්නේ.
එහෙමයි.
සංඥා නිරෝධයක් වූ තැන අකාලිකයි.
එහෙමයි.
අකාලික වූ අවස්ථාව අත්දකින්න ඇර හඳුනා ගැනීමට පුළුවන් කමක් නැහැ.
එහෙමයි.
අත්දැකීමටම පත් වෙන්න ඕන, අවබෝධයට පත් වෙන්නට ඕන. ඉතින් රෑදහවල ඉක්ම වූ රහතුන් කියන්නේ රහතුන්ගේ සැබෑ ස්වභාවය උන්වහන්සේලා අන්ධකාරය සහ ආලෝකයෙන් එහා ගියපු නිර්වාණ ආලෝකයට පත් වූ උත්තමයන් වහන්සේලා. ඉතින් එහි අන්තර්ගත වෙන්නේ ස්වාමීන් වහන්සේගේ දේශනා සමූහයක්. ඒ දේශනා සමූහය තුලින් අපගේ මේ රාත්‍රිය සහ දහවල් වල ඇති කාලය ඉක්ම වූ අවකාශයෙන් එහා අකාලික වූ ධර්මයට පිවිසෙන්නට මාර්ගය අපි කියා දෙනවා.
එහෙමයි.
ඊට පස්සේ ජීවමාන අරහත්වය. එහෙමයි. ජීවමාන අරහත්වය කියලා වචනය ගත්තොත් එහෙම අරහත්වය කියලා කියන්නේ ඒක මිය ගියපු දෙයක්. අන්න ඒ පොතයි. මිය ගියපු දෙයක්. ඒ අද අවබෝධ කරගන්න බැරි දෙයක්, ඒක අපිට ජීවමාන කරගන්න බැරි දෙයක් කියලා කල්පනා කරන සමාජයකට අපි ආමන්ත්‍රණය කරනවා. නෑ, මේක සදාතනික ජීවමාන දෙයක්. අපි හැමෝම උත්සාහ කරන්න ඕන, තේරුම් ගන්න අපි මහන්සි වෙන්න ඕන. අරය මාර්ගඵල ලැබලා තියෙනවද, මෙයා මාර්ගඵල ලැබලා තියෙනවද කියලා සංවාදයකට මේයි. මම මාර්ගඵලයන් වලට, සත්‍ය අවබෝධයන් වලට පත් වෙලා තියෙනවද නැද්ද කියන සංවාදයේ අපි කවුරුත් ඉන්න ඕන කියන තැන මේ ජීවමාන අරහත්වයේ කියන මේ පාඩේ මුල් කරගත්ත දේශනා
මේ 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 පොතල යම් විවේචන සමහරුන්ගෙන් ආවා මේ ජීවමාන කියන වචනේ අල්ලගෙන. දැන් අර ජේසුස් වහන්සේ ජීවමානයි කියලා තියෙනවානේ බයිබලේ.
ඔව්.
මම හිතන්නේ අර අර සර්පයාගේ වල්ගෙන අල්ලගත්ත වගේ වැරදි තැනින් අල්ලගෙන සමාජ සෝමනස විවේචනත් කරන්නේ මේ පොත සම්බන්ධයෙන්.
ඔව්. බුදුර පුත්‍රජානන් වහන්සේ අමරණීයයිනේ.
එහෙමයි. නිවන තමයිනේ.
නිවන නිවන
සම්බන්ධම් කියන්නේ නේද?
බුදුරජාණන් වහන්සේලා මේ අවසන් වූ පිරිසක් හැටියට සම්මුති වශයෙන් දුටුවට
එහෙමයි.
බුදුරජාණන් වහන්සේලා අවසන් වූ පිරිසක් නොවේ.
අද දැන් ඔය ටිබෙට් වගේ වෙන රටවල අය සලකන්නේ බුදුරජාණන් වහන්සේලා, ඒ කියන්නේ මගේ භෞතික වශයෙන් නෙමෙයි.
ඔව්.
මේ දාර්ශනික වශයෙන් ජීවමාන මේ ජීවමානාර්ථයෙන් නේද? ඒක අර පටු විදියට ගන්න එකක් නෙමෙයි මම හිතන්නේ.
අර අර යෝ ධම්මං පස්සති සෝමං පස්සති.
ඒ කියන්නේ ධර්මයේ යම් තාක්කල් ජීවමාන නම් ඒ තාක් බුදුන් වහන්සේ ජීවමානයි.
ජීවමානයි. බුදුරජාණන් වහන්සේලා අමරණීයත්වයට පත් වෙන අර ගාථාවෙම සඳහන් වෙනවනේ අපේ මහත්තයා, අප්‍රමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝපදං.
අපමත්තං නමියන්ති නේ.
නමියන්ති. එහෙනම් බුදුරජාණන් වහන්සේලා මිය ගියා කියන සංකල්පයක ඉන්නවනේ, ඒක වැරදි.
නෑ, අපේ අංග ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නේ. දැන් මේ පොත මම ඒ වැඩසටහනක ඇහුවා. ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මේ මේ පොත තහනම් කරන්න ඕනේ කියලා. මේ ජීවමාන අර්ථය කියන පොත. ඒ හේතුව තමයි මම හිතන්නේ මේ ජීවමාන කියන වචනේ.
ජීවමාන කියන වචනය. ඒ වගේම පූර්ණ නිදහස කියනවා.
පූර්ණ නිදහස කියන වචන තියෙනවා. ක්‍රිස්තිය ක්‍රිෂ්ණමූර්තිතුමාගේ පොතක් තියෙනවා ප්‍රස් ඇන් ලාස් ෆ්‍රීඩම් කියලා. මේ පූර්ණ නිදහස කියලා. ඒ පොතේ අන්තර්ගතය
නෑ. මේ පොතට කිසිම සම්බන්ධයක් නැහැ මේ මේ පොත.
අපිට ඉංග්‍රීසි පරිවර්තනයකුත් තියෙනවා වහන්සේගේම නේ.
ඔව්, අපේ conflict freedom යනුවෙන් අපි ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය කරනවා. ඉතින් අපිට මේ දෘෂ්ටියක් නැහැ අපේ මහත්තයා සමාජයට ලබා දෙන්න. දැන් මේ ලෝකේ ගොඩාක් වෙලාවට වෙන්නේ දෘෂ්ටි මාරු කරන එකනේ.
එහෙමයි.
අර දෘෂ්ටිය හොඳ නැහැ අපේ දෘෂ්ටිය ගන්න.
එහෙමයි.
දැන් ඉතින් මේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද, මම 63 වෙනි දෘෂ්ටියක් දේශනා කරේ නැහැ කියලා. 62 62ක්
තියෙනවා. අන්න හරි.
එහෙමයි.
ඒක නිසා බුදුරජාණන් වහන්සේලා අර බුද්ධ කෝලාහලයේ අතරින් හිටපු බුදු කෙනෙක් වුණෙත් නැහැ.
එහෙමයි.
දෘෂ්ටියෙන් අතර දෘෂ්ටිධාරියෙක් බවට පත් වුණෙත් නැහැ. ඒ වගේ අපිටත් අපේ මහත්තයා මේ දෘෂ්ටිගත කරන කිසිම කෙනෙක් අවශ්‍ය කරන්නේ නැහැ. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මන් පෙත් පාදනවා. ඒකත් පිළිගන්න කෙනාට පිළිගන්නත්, විවේචනය කරන කෙනාට විවේචනය කරන්නත්,
ප්‍රතික්ෂේප කරන කෙනාට ප්‍රතික්ෂේප කරන්නත්
අනිවාර්යෙන් අයිතියක් තියලා තමයි අපි සිද්ධ කරන්නේ. අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මය දහසක් ඇසුවොත් සිහියක් තේරුම් ගැනීමේ, ඒ සිහිය ඒ සිහිය ඇතුළෙන් 10ක් මේක යථා අවබෝධයේ සිද්ධ කරાવી කියන බලාපොරොත්තුව. එහෙනම් අපිට 990ක්ම අපගේ ධර්මයේ හරියට
දැන් මට අපේ හැමෝම හිතන්නේ සාහිත්‍යයේ මොනතරම් අර ලොකු සංඛ්‍යාලයකින තිබුණත් මේ සවැද්නුවර කෝටි 5ක් සෝවන්ලා කියලා තිබුණාට මට හිතෙන්නේ සත්‍යාස්තු වලට සාපේක්ෂව අඩු පිරිසක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වෙන්නේ ඇත්ත කියලා. මොකද බුදුරජාණන් වහන්සේම කියනවානේ මේ ධර්ම ප්‍රඥාවන්තයන්ද කියලා. අර සමාජයක වැඩිපුර ඉන්න ප්‍රඥාවන්තයෝ නෙමෙයිනේ.
ඔව්.
එහෙනම් ඇත්තටම බුදුරජාණන් වහන්සේත් මට හිතෙන්නේ ඔය කියනට වඩා ප්‍රමාණාත්මක අඩු පිරිසක් තමයි පිළිගත්තේ කියලා ඒ කාලේ. ලෝකෙම එහෙමනේ. දැන් ලාවට්සුතුමා පිළිගත්තේ චීනේ බොහොම සුළු පිරිසක්.
ඔව්.
ජේසුස් වහන්සේ එක හිටියෙත් ඇත්තටම හරියට ගත්තොත් 12 දෙනා.
ඒ
කියන්නේ එක්කෙනෙක් තුන් පාරක් අඳුරන්නේ නැහැ කියනවා. පීටර් ජුදාස් පාවා දෙනවා. හැබැයි බොහොම සුළු පිරිසක් නේද ඒ දාර්ශනික මේ එකෙන් ප්‍රඥාවන්ත මිනිස්සු කියපු දේ ඒ කාලේ පිළිගන්න තියෙන මුල් කාලේ.
බුදුරජාණන් වහන්සේගේ සමයේදී විශාල පිරිස් මාර්ගයට බුදුරජාණන් වහන්සේට පැහැදීමට පත් වුණා, ලක් වුණා කියලා සඳහන් වෙනවා. නමුත් ඒ පැහැදීම අවබෝධයක් කරාගෙන ගියේ සුළු පිරිසක් කියන එක අපිට පැහැදිලි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසන ධර්මයට ශ්‍රද්ධාව ඇතිවන්නෝ දුර්ලභයි.
එහෙමයි.
ඒ සාද්දාව දිනු කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නෝ දුර්ලභයි.
එහෙමයි.
ඒ ධර්ම මාර්ගයට පිවිසින්නෝ ඒක වර්ධනය කරගන්න අය දුර්ලභයි.
එන්නේ නඩු වෙනවා ඒක.
අඩු වෙනවා. ඊට පස්සේ මේ ධර්මය අවබෝධ කරන්නෝ
අතිශයින්ම
දුර්ලභ බවට පත් වෙනවා. ඒ තුලින් ඇවිල්ලා පැවිදි භාවයට පත් වෙලා ධර්මයේ දේශනා කරන කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ
ඊටත් වඩා
අතිශයින්ම දුර්ලභ කෙනෙක් බවට පත් වෙනවා.
ඔව්.
ඉතින් ඒ නිසා මේ ඒ සමයන් වල වේවාද වේවා ඉතින් අර කැලේකට සඳුන් ගස් දුර්ලභයි වගේ මේ මිනිස්යන් අතර සත්‍ය අවබෝධ කර වුන අය කවදත් දුර්ලභ බවට පත් වෙනවා.
අපි සමනස දැන් සමහරු කියනවා මේ සෝවාන් සකදාගාමී අනාගාමී කියලා එකක් නැහැ, තියෙන්නේ අරහත් බව විතරයි කියලා. සමහරු කියනවා අනාගාමී සකදාගාමී අරහත් කියලා එකක් නැහැ, තියෙන්නේ සෝවාන් ඵලය විතරයි කියලා. මේක කොහොමද ඔබවහන්සේ මේ නිරාකරණය?
ඒක වැරදි මතයක්. බුදුදහමේ තියෙනවා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. අනිවාර්යයෙන්ම මහා සාගරයේ ගැඹුර අනුපූරක සිදුවෙනවා වගේම මේ ශාසනයේ ගැඹුරත් ඒ විදිහට සිද්ධ වෙනවා. දැන් අපි මොන ශේස්ත්‍රීය දෙයක් ගත්තත් අපිට ඒ ලක්ෂණේ දකින්නට ලැබෙනවා.
ඉවරෙන් පීවර තමයි ස්ටෙප් බයි ස්ටෙප් යනවා.
යන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් සමහර උදවිය යම් වැරදි වැටහීම් ඇති කරගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපේ මහත්තයා ඔන්න පාර්ලිමේන්තුවට ගියා කියලා කියනවා.
එහෙම.
ඉතින් මම පාර්ලිමේන්තුව ඇතුළේ හිටියා, එකම AC එක, එකම සුවය, එකම වටපිටාව මට දැනුණා කියයි.
එහෙම.
නමුත් ඔබ ඒකේ කථානායක නෙමෙයිනේ.
එහෙමයි.
ඉතින් සමහර උදවිය හිතනවා මම පාර්ලිමේන්තුවේ නම් මම කවුරු නම් මොකද කියලා. ඉතින් ඒ නිසා මේ ශාසන ධර්මයේදී ඒ සමාන කිරීම එහෙම කළාට ඒක යම්කිසි අනවබෝධයක් නිසා සිද්ධ කරන්නේ. නමුත් ඒකෙන් ක්‍රමානුකූලව ගැඹුරින් ගැඹුරට අවබෝධය විසරණය වීමක් සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයක් කියතොත් තර්කයක් ගෙනාවොත් පහන් ආලෝකයයි හිරු ආලෝකයයි සමානයි කියනවා. ඒක සමාන වෙන්නේ නැහැ නේ. ඉතින් මේකෙත් තියෙන ආලෝක ලක්ෂණ, මේකෙත් තියෙන රස්නේ, ඒකෙත් තියෙන ඉරෙත් තියෙන ආලෝකයේ, ඉරේ තියෙන රස්නේ. නමුත් රස්නේ විෂමතාවයකුත් තියෙනවා, ආලෝකයේ ප්‍රමාණයේ විෂමතාවයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. යම් කිසි අර ගැළපීමක් ඇති නිසා ඒකට හිතනවා මේක එකක්, එක සමාන භාවයක් ඇති කියලා. ඒ මතේ ඉතින් කල්යාවේ
සෝතාපන්න කෙනාගේ රහතන් වහන්සේගේ ලකුණසක් තියෙනවා නේ.
අනිවාර්යෙන් ඒ අපි හිතමු සෝතාපන්න කෙනා ඉටිපන්දම කාලෝකයක්.
එහෙමයි.
මහරහතන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් කියලා කියන්නේ
සූර්යාලෝකය
වගේ ආලෝකයක්. ඉතින් දෙන්නම ඉතින් කියන්න පුළුවන් දෙ අපිට
ආලෝකය
නිසා කියලා.
අයිතිවල අපි ස්වාමීන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ මේ ජීවමානයි කියලා කිව්වේ මේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කියන පුද්ගලයාගේ ජීවමාන බව නෙමෙයි කිව්වේ නේද?
කිසි වෙලාවක බුද්ධ ස්වභාවය ශරීරයේ කිසි වෙලාවක බුදුහාමුදුරුව පෙන්වුවේ නැහැ මේ ශරීරයේ බුදුයි කියලා.
එහෙමයි එහෙමයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ කියලා. දැන් බලන්න ඒක හොඳ උදාහරණයක් තමයි අපේ මහත්තයා මේ ධර්මයේ හොයාගෙන ගියපු අර පුකුසාති මහ රජතුමා එක අම්බලමක මුණ ගැහෙනවනේ. ඒ හම්බලමක මුණ ගැහුණු මොහොතේදී කියලා දෙන්න තිබුණා මේ මම තමයි බුදුහාමුදුරුවෝ. නමුත් ඒ කතාව මුකුත් නැහැ, මම දමක් කියන්නම් ඔබ ශ්‍රවණය කරන්න කැමතිද? එහෙම කිව්වහම අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ධර්මයේ හරහා
ධර්මයෙන්මයි කුකුසාති මේ බුදුරජාණන් වහන්සේ ළඟට
ගත්තා. අනිවාර්යෙන් ධර්මයේ හරහාම දකිනවා. අන්න එහෙමනම් බුදු කෙනෙක් කවදාවත් මේ පංචස්කන්ධයකින් පිරී ඇති ශරීරයක් පෙන්වුම් කරන්නේ නැහැ මේ මම තමයි බුදුහාමුදුරුව කියලා. ඒ නිසා පංචස්කන්ධයකින් යුක්ත මේ පුජ්‍යලයාව මම තමයි සෝහාන් කියලා පෙන්වනවා නම් ඒක අවබෝධයේ දුර්වලතාවයයි. පංචස්කන්ධයකින් පිරී පුජ්‍යලයෙක්ව මම තමයි රහත් කියලා පෙන්වනවා නම් ඒක දුර්වලතාවයක්. ධර්මයයි අපි පෙන්විය යුත්තේ. එම පංචස්කන්ධයක් රහත් වෙන්නේ නැහැ.
මේ ඔක්කොම ස්වභාවයන් වහන්සේ කියන්නේ නේද? සත්පුද්ගල කතාවක් අවසන් විග්‍රහයේදී තියෙනවා හෝ නැහැ හෝ කියන්නේ නැහැ බුද්ධඝමී නේද?
නැහැ, කිසි වෙලාවක නැහැ. වචනේට අරුත් ගන්නවන්න බෑනේ අපේ මහත්තයා. හැම වචනයක්ම දෘෂ්ටිගතයි.
එහෙමයි.
කිසිම වචනයක් නැහැ දෘෂ්ටිගත නැති. දැන් වචී සංකාරයක්
නේ.
ඒක හදාගන්න දෙයක්. විඥානයේ යම් කිසි රිද්ම් එකක් අවදි කිරීමක් තමයි සෑම වචනයකින්ම කම්පණයකින්ම ඇති කරන්නේ. ඒ රිද්ම් එකේ කම්පණය තමයි අපි
තේරෙන හරහා ඇවිල්ලා මේ වචන වලටපත් වෙන්නේ නේ.
බා සංවේදීතාවයේ ඔස්සේ අපි ඇතිවන තණ්හා වේදනා ක්‍රියාත්මක වෙලා අපි යම් කිසි අරුත් මාලාවක් ගොඩනගා ගන්නවා.
අපි සම්මතේ ඒ නිසාම වෙන්න බැරිද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මම මේ ධර්මය කියන්න ගිහලා අන්තිමට මම වෙහෙස වෙන එක විතරක් වෙයිද කියලා හිතන්නත් ඇත්තේ ඔය අවාචික නිවන වචන වලට පරිවර්තනය කරන තියෙන අපහසුව හින්දාම වෙන්න බැරිද?
අනිවාර්යයෙන්ම ධර්ම දේශනා කිරීම කියලා කියන්නේ ප්‍රාතිහාරයක්.
එහෙමයි එහෙමයි.
ඒක දේශනා.
ඒක තමයි බුදුරජාණන් වහන්සේ කිව්ව ලෝකෙ තියෙන ඉහළම ප්‍රාතිහාරය.
ඉහළම ප්‍රාතිහාරය වචනයකින් කියන්න බැරි දෙයක්
වචනයකින්
දේශනා කරන එක කියන එක. ඒ නිසා මේ විශිෂ්ට ප්‍රාතිහාරය අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේක කාටද දෙන්න පුළුවන්.
අද මේක දීලා මේ මොහොතේ වැඩක් වෙයිද කියලා හරි
වැඩක් වෙයිද කියලා ප්‍රශ්නය
පුතජන ලෝකයාටනේ
ලෝකයාට. නමුත් බුදුරජාන් වහන්සේගේ මහා කරුණාව හිතේ පහළ වෙනවා. අපි ඒකට කියනවා සහම්පති මහා බ්‍රහ්මයාවිලා ආරාධනා කළා කියන වචනේ භාවිතා කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ සිත් ඇතුලේ ඇති වුණු මහා කරුණාව, ඒ මහා කරුණා ගුණය නිසා ඉතින් තමන්ගේ යාළු මිත්‍රයෝ හොයාගෙන ගිහිල්ලා මුලින්ම සද්ධර්මයේ ප්‍රතිලාභය ලබා දුන්නා.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන් ඉඳන් තමයි ඒ අවාචික නිවන වචනයට පරිවර්තනය කරේ.
වචන වලට පරිවර්තනය. අනිත් එක කල්පනා කරන්න ඕන මේ ධර්මය මේ දේශනා කරන්නෙත් මේ ලুকু කැපවීමකින්.
එහෙමයි.
ඉතින් බොහොම කරුණාවකින් මේ කරුණාවෙන් දෙන දේ අනේ කරුණාවෙන් ලබා ගන්න ඕන.
අපේ ස්වාමීන් වහන්සේලා දැන්න විදිහට ප්‍රත්‍යක්ෂයෙන් කියන අවබෝධයටපත් වුණාමත් ඒ අපහසුව දැනෙනවා. ඒක ලේසි නෑ කියන වචන වලට හරවන්න.
ඒ කියන්නේ අනිවාර්යයෙන් වචන වලට හරවන්නේ.
ඔව් ඉබ්බට ගොඩබිම ගැන මාළුවට කියලා දෙන්න බෑනේ. ලේසි නෑනේ.
ලේසි නෑ. ඔව් ලේසි නෑ. ලේසි නෑ. ඉතින් අර මහා කරුණාවකින් කැපවීමකින් මේ සිද්දේ සිද්ධ කරන්නේ. ඒ නිසා මහා කරුණාවකින් මේ ධර්මයේ ශ්‍රවණය කරලා ලබා ගන්න මහන්සි වෙන්න ඕන. මොකද අපිට නිහඬව ඉන්න බැරි කමකට හරි ආරණ්‍යයකට වෙලා ඉන්න බැරි කමකට හරි මේ ලෝකෙන් ලබන්න දෙයක් නැහනේ. මේ ලෝකෙන් ලබන්න දෙයක් නැහැ. පාඩුවේ ඉන්න බැරි කමකට හරි නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් තියෙනවා ඔබ අවසාන යුග පුරුෂයා නොවන්න කියලා.
කලන වැට බින්දින්න එපා. අන්තිම ශ්‍රාවකයා නොවෙන්න කියලා.
නොවන්න කියලා. ඉතින් ඒ නිසාවෙන් අපේ යුතුයකමක් හැටියට අපි දන්න දේ අපි මතක් කරනවා. අපි ඒ වගේම අපි තර්කවාද විවාද කරන අයට එරෙහි නෑ අපේ මහත්තයා. හැබැයි ඒ හැම තර්කයක් තුළම සත්‍ය ගරුක භාවයේ තියෙන්න ඕන. මමත් හරිම මේ තර්කවාදීකේ කාලේ මොන ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මම හරි සංවාද කරනවා. මම නායුනේ අරියදම් මහමුදුරුවොත් එක්ක පවා සංවාද කරලා තියෙනවා. මම ඒ දවස්වල සංවාදය කරනවා තුරුණුවන් කියන්නේ එකක් කියලා. ඉතින් මට මතකයි ඔය නා විමන කියන නා උයන කියන ස්ථානයේදී ගිහිල්ලා මම අරියදම්ම නායක ස්වාමීන් වහන්සේත් එක්ක මේ සංවාද කළා.
හැබැයි උන්වහන්සේ සමනේ හොඳ ඉවසීමක් තිබුණ ස්වාමීන් වහන්සේලා නේද?
බොහොම වටිනවා. බොහොම වටිනවා ස්වාමීන් වහන්සේ නමක්. උතුම් ස්වාමීන් වහන්සේ නමක්. මුළු ත්‍රිපිටකයේම කටපාඩම් ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපේ ඉන්න අනිකුත් සහෝදර ස්වාමීන් වහන්සේලා කියනවා මේ අපේ ආනන්ද ආයුෂ්මතුන් මිත්‍යා දෘෂ්ටියක පැටලිලා තුරුණුවන් කියන්නේ එකක් කියලා කියනවා කියලා. ඉතින් දිගටම මම කිව්වා නෑනේ ඉතින් යෝ ධම්මබ්බස්සද සෝමබ්බස්සද. එතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ එතනම එකක්. එතකොට ඒ ධර්මයේ ප්‍රගුණ කරගත්තද කෙනා තමයි ආර්ය සංඝරත්නය කියන්නේ. එතකොට එකක් නේද කියලා. ඔහොමම කතා කර කර ගියාට පස්සේ දැන් ඉතින් අනිකුත් ස්වාමීන් වහන්සේලාගේ විවේචනයට ලක් වෙලා පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේලා ගියාම මට ප්‍රකාශ කරා මට මතකයි ආයුෂ්මතුනි ඔව හරි ගැඹුරු දේවල් මේ ළඟදි මහාන වෙච්චයි මේ ඉන්නේ මේ අල්ලත් මේගොල්ලන්ට ඕව තේරෙන්නේ නැහැ ඒ නිසා ඔය පොතේ තියෙන විදියට අපි ඒක කතා කරමු ඕකේ වෙනම අරුතක් ඒකේ තියෙනවා කියලා ඉතින් මට උන්වහන්සේ ස්ථානයේ පැවිදි භූමිය පවා ලබන්න කියලා ආරාධනාවක් කරලා තිබුණා ඉතින් මම නමුත් පැවිදි වෙන්න ගියේ නැහැ නමුත් අපේ
දැන් මටත් ප්‍රශ්නයක් තියෙන දැනක් තියෙනවා වහන්සෝ කිව්වනේ සම මේක අහන්නේ දැන් තපස්සු බල්ලුකනේ පළවෙනි දේවාචික උපාසකයෝ දෙන්න.
ඔව්.
ඒතර දැන් සාහිත්‍ය කියන්නේ ඒ දෙන්නට බුදුන් දහම් සරණ දෙන්නේ මේ එවනෝ සංගරත්නේ පහළ වෙලා හිටියේ නැති නිසා කියලානේ.
ඔව්.
එහෙම ගත්තොත් ධර්මයක් පහළ වෙලා නැහැ නේ. එහෙමනම් පළවෙනි ධර්ම දේශනාව පවත්තර නැහැ නේ. ඒතර අවුලක් ඔබවහන්සේ දකින්නේ නැද්ද? ඒක මං කියන කතාව ඇතුළේ ඔබවහන්සේ කිව්වා වගේ මේ මම හිතන්නේ මේක එකක් කියලා ගන්න එකේ මං කියන්නේ තුන වුණාට ඒකත් එකකින් ගැනීමේ වරදක් නැහැ කියලා මට හිතෙනවා.
ඔව් දාර්ශනික වශයෙන් ගත්තහම ඒක අපි ඒ බලන කෝණය තුලදී එකම ගුණයක් නේ තියෙන්නේ. ඔව් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ තුලත් සංඝ රත්නයේ තුලත් තියෙන එකම ගුණයක්. එතකොට මේ එකම ගුණයක්
පවතින. අතේ මේ කියන්නේ අර ක්‍රිස්තියානි ආගමේ වගේ එළිය තියෙන එකක් නෙමෙයි නේද? අපි ඇතුළම මතු කරගන්න ඕන එකක් නෙමෙයි.
ඇතුළාන්තින් මතු කරගන්න එක. ඒ වගේම අපි විරුද්ධ වෙන්න ඕනේ නැහැ. බාහිර සම්මුති වශයෙන් ගත්තාම බුද්ධ රත්නයේ වෙනම ධර්ම රත්නයේ පොට්ටික ඊට පස්සේ සංඝ රත්නයේ
ඒ වන්දනාමානාමිස් පූජා ඒක හරියට හැබැයි අවබෝධයේදී කියන්නේ මේ න්‍යාය ප්‍රායෝගික භාවිතයේදී අවබෝධ කරන එක ඊට පොඩි වෙනසක් තියෙනවා නේද?
ඔව්. දැන් අපි මේක බලන විදිය තමයි දැන් අපි මේ මහ පොළොවේ ඉඳන් බලද්දී අපිට මේ රටවත් පේන්නේ නැහැ.
එහෙමයි.
ගම පේන්නේත් නැහැ. කුඩා කොටසක් අපිට පේන්නේ. නමුත් ගුවන් යානයකට නැග්ගහම ඔන්න රටක් වගේ විශාල කොටසක් පේනවා. අපි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගියොත් එහෙම ඔන්න ලෝක බෝලයක් වගේ පේනවා. දැන් මේ පොළවේ ඉන්න කෙනෙකුට කිව්වොත් මේ ලෝකේ රවුම් මෙහෙම බෝලයක් කැරකෙනවා කියලා මේක බාර ගන්නෑ.
නෑ අපි සම්මස් දැනුත් ඉන්නවා ඇමරිකාවේ සංවිධානයක් තියෙනවා ෆ්ලැට් අර්ත් සොසයිටි කියලා පොළව පෙතලී කියලා කියන මේ දාර්ශනිකයෝ දැනටත් ඉන්නවා. ඒක පොළවේ ඉඳලා ඔප්පු කරන්න බෑ පොළව බෝලයක් කියලා.
බෝලයක් කියලා. ඉතින් ඒ ආකාරයට මේ කල්පනා කරන ලෝක මිනිස්සු ඉන්නවා. කමක් නෑ. ඒ ඒ ඒ චින්තන නිදහස තියෙනවා. කාටවත් අපිට බලපෑම් කරන්න බෑ. ඔහු තුලින් මේ අවබෝධය ඇති වෙන තුරු ඔබ ඔහොම නෙමෙයි හිතන්න ඕන මෙහෙමයි කියලා. නමුත් අපි හැමදෙනාම සත්‍ය තේරුම් කරගන්නට ඕන මේ සියලුම ශාස්ත්‍රවරු මිනිස්සුයෝ මේ සියලුම අය අපේ අය. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන්නේ මේ ලෝකයේ ජනාවාසය ඇති වුණේ ආභස්වර කියන බ්‍රහ්ම ලෝකයක ඉඳලා ඇවිල්ලා ජීවි ඉන්නේ
අනාදිමත් කාලෙක.
අනාදිමත් කාලෙක. දැන් ඒක අපිට හොඳටම තේරෙනවා. දැන් අඟහරු ලෝකයට පදිංචි වෙන්න යන්න
උත්සාහ. මේ ජීවේ විනාශ වෙනකොට හෙට යනවා. දැන් ඔබ කියන්නේ ඒ ආභස්වර බ්‍රහ්ම ලෝක කියලා හඳුන්වන යම් ජීව ලෝකයකයි ජීවේ අවසන් වීමත් එක තමයි මෙහෙට එන්නේ ඇත්තේ
කියලා. මෙහෙට එන්නේ නැත්තේ.
සාහිත්‍ය කතාව අයින් කරලා බලුවොත් නේ.
අනිවාර්යයෙන්ම. ඊළඟට දැන් මෙහෙන් යන අයත් අනිවාර්යයෙන්ම මෙහි තියෙන සත්ව ප්‍රභේදන
නොයෙකුත්
ඕ දේවල් අරගෙන තමයි එහෙට යන්නේ. ඉතින් ඒ නිසා මෙහෙත් ඕපපාතික හට ගන්නා වූ
දැන් අපි සොන්නස්සේ සමාවෙන මේ විද්‍යාඥයොත් බොහෝතරක් දැන් පිළිගන්නවා මේ ජීවේ විශ්වයේ වෙනතරකින් තමයි මෙහෙට එන්නේ ඇත්තේ කියලා.
අනිවාර්යෙන් බුදුජාන් වහන්සේගේ දේශනාවත් එක්ක ඒ වගේම ඒක සිද්ධ වීම සිද්ධ වුණෙත් ඒ විදිහටම තමයි. ඒක අනිවාර්යෙන් දර්ශනයෙන්
කියලා අපසම ප්‍රමුඛ හැබැයි සාහිත්‍ය පොතේ තියෙන එකක්ම නොවෙන්නත් පුළුවන් නේද? සමහර අපිට වඩා දියුණු ජීවියෝ ඉන්න වෙනම ග්‍රහලෝකයක් වෙන්නත් බැරිද ඇතැම් විට?
අනිවාර්යෙන් සමහරලාට ඔය අඟහරු ලෝකයේ ඉඳලම මෙහාට
ආවද කියලා මොකද එහෙම කතාවක් තියෙනවානේ අඟහරු ලෝකයේ මීට අවුරුදු 120කට කලින් ජනවාස තිබිලා විනාශ වුණා කියලා දැන් විද්‍යාඥයෝ තියෙනවා යම් නැස්තික පිපිරීමක් නිසා. ඒක සාක්ෂිත වෙමින් තියෙනවා.
තියෙනවා. විවිධ මේ ඒ දේවල් සාධක මේ වෙනකොට සොයමින් මේ සිද්ධාන්ත තියෙනවා. ඉතින් ඒ කාරණා අනුව අපිට බලද්දී ඒ ජනවාස ඇතිවීම පිළිබඳව එහෙම කතා කරන්න පුළුවන් මනුස්සලෝ. ඉතින් මේ මේ අපි හැමදෙනාම මොන ආගමිකයෝ වුණත් අපි මිනිස්සු අපි හැමෝදෙනාම ටික කාලයක් ජීවත් වෙන්නේ අපි මේක ඇත්ත තෝරගමු. සාකච්ඡා කරලා අපි ඇත්ත තෝරගමු. සංවාදයේ කරගමු. ඕනම මතයක ඕනම සංකල්පයක ඉන්න තමන්ට නිදහසක් තියෙන අනුන්ට කරදරයක් නැතුව.
එහෙමයි.
තමන්ට ඕන දෙයක් දරන්න පුළුවන්. හැබැයි ඒකෙන් අනිත් කෙනෙකුට
හානියක්
කරන්න ඔහුගේ නිදහසට බාධා කරන්න බෑ. සෑම සත්වයකටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. සියලුම සත්වයන්ම දඬුවමට හිංසාවට බයයි. කාටත් මානව අයිතියක්. මානව අයිතිය පිළිගන්නේ නැති කෙනෙක් ස්වභාව ධර්මයේ පිළිගන්නේ නැති කෙනෙක් ළඟ ආගමක් තියෙනවා කියලා හිතන්න බෑ. ස්වභාව ධර්මයේ නැත්තම් එයා ළඟ ආගමක් නැහැ. එසම මුලින්ම පළවෙනි දහම අපේ ස්වභාව ධර්මය. පළවෙනි දහම. ඊට පස්සේ තමයි පරම්පරාවෙන් එන දහම.
ඔබ වහන්සේ හිතනවද මේ ස්වභාව ධර්මයේ විශ්වය ඇතුළේ මොකක් හරි අපිට නොතේරෙන සැලසුමක් සිස්ටම් එකක් තියෙනවා කියලා මේ මං කියන්නේ මේ දෙවියන් වහන්සේ නිර්මාණය කරා කියන එක නෙමෙයි මම කියන්නේ. ඔය නියාම ධර්ම කියලා කියනවා වගේ මොකක් හරි මේ මේ පරිපූර්ණ නිකන් සැලැස්මක් එක්තරා විදිහකින්.
ස්වභාව ධර්මයක් ස්වභාව සැලැස්මක් තියෙනවා. දැන් අපි ගහක් කොළක් ගත්තාම අපිට කියන්න පුළුවන් මේක ස්වභාව සැලැස්මක් තුළ සම්පූර්ණයෙන්ම ස්වභාවයේ තියෙන නීතියින් අනුව මෙයා පැලවෙනවා කියලා කල්පනා කරන්න පුළුවන්. අපේ ජීවිතය තුළත් යම් කිසි කොටසක් තියෙනවා ස්වභාව සැලැස්මක්
ඇතුළේ.
දැන් බීජ නියාමයේ බීජ නියාමයේ කියලා ගත්තොත් මේ ඒක ස්වභාව සැලැස්මක කොටසක්. නමුත් මිනිස්සයා ඊට වඩා ඉහළින් ඉන්නවා.
මිනිස්සයාගේ වෙනස් කරන්න පුළුවන්.
වෙනස් කරන්න පුළුවන්. කර්මය වෙනස් කරන්න පුළුවන්. නිවන වෙනස් කරන්න පුළුවන්.
එහෙමයි. අනිත් සත්තුන්ට නැති මිනිස්සයාට තියෙන විශේෂ එකක් ඒක තමයි ෆ්‍රී විල් එකනේ.
සිතීමේ හැකියාව, විචාරශීලී බුද්ධිය, ගවේෂණය, සිත් වෙනස් කිරීමේ.
ඒ කියන්නේ සවාදහම කිසිම බලපෑමකින් තොරව මට ඉඩ දීලා තියෙනවා මේ ජීවිතෙන් පස්සේ අපායට යනවද, දිව්‍ය ලෝකයට යනවද, නිවනට යනවද කියන එක තීරණය කරන්න.
තීරණය කරන්න පුළුවන්.
ඒසයි කරන්න මට පුළුවන්.
පුළුවන් පුළුවන්. පුළුවන් සම්පූර්ණයෙන් පුළුවන්.
අපි ස්වාමීන් වහන්සේ මගෙන් ඉතාම වැදගත් කරුණු රසක් කතා කරා. අපි මේ ග්‍රන්ථත් එක්ක අපි සරල භාවනාව ගැන මුල ඉඳලා ටිකක් ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ මේ මාර්ගය ගැන. අද පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ අතුරුගිරි සම්මා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අපේ ඇමිලි ප්‍රියාන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ශාසනික කටයුතු ජාතික ජාත්‍යන්තර වශයෙන් චිරාත් කාලයක් නිදුක් නිරෝගීව කරගෙන යන මේ ශාසනික සේවා ධර්ම ප්‍රචාර කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි.
අපේ මහත්තයා බොහෝම ස්තුතිවන්ත වෙනවා. තුන් වගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව ලබා දුන්නට අපි මෙතුමාගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.